announcement. I wish to announce to Parliament that I have received the determination of the Supreme Court in respect of the bill titled Internal Revenue Amendment, which was challenged in the Supreme Court in terms of Article 121(1) of the Constitution. For the reasons provided in the determination, the Supreme Court has held that neither the bill nor any of its provisions is inconsistent with Article 12 of any provisions of the Constitution. Accordingly, the bill can be validly passed by a simple majority of the legislature. I order that determination of the Supreme Court be printed in official report of the today's proceedings of the House. Parliament Mantri Varayana Garu Mahachar Ranjit Bandar Mahata, Garu SP Disanayak Mahata, Dhammika Perera Mahata, ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා සීමේ හේතුවෙන් නැති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 133 විධිවිධාන ප්‍රකාරව 2023 සැප්තැම්බර් 1 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු නිමල් ලන්සා මහතා, නාලක බණ්ඩාර කොට්ටකොට මහතා සහ ගරු මංජුලා දිසානායක මහත්මියම කාරක සභාවේ සේවයක නිද නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා විවෘත සහභාගී වූ රජයක් පිළිම දානසික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා සිටීමේ හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 133 විධිවිධාන ප්‍රකාරව 2023 සැප්තැම්බර් 1 දින තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සංජීව එදිරිමන්න මහතා මෙම කාරක සභාවේ සේවකයන්ින් බිස නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ආචාර්ය හරිනි අමර සූරිය මහත්මිය විසින් 2023 ජූලි 18 වන දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතකරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ය සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. පාර්ලිමේන්තුවේ සභානායක ගරු ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් 2023 අගෝස්තු 25 වන දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේ මතකරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද කාරක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. පාර්ලිමේන්තු කටයුතු දඬ කාරක සභාවේ රැස්වීමක් 2023 සැප්තැම්බර් 5 දිනේ නම් අද දින මධ්‍යාහන 12 කාරක සභා කාමර අංක 2 පැවැත්වීමට නියමිත වේ. නීට පැමිණ සහභාගී වන ලෙස ගරුම සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ඉපිලේකනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාර්යසාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සහ 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විල ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා ජාතික ආරක්ෂා පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2021 අංක 11 දන්න කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ පනතේ 71 වගන්ති යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව සහ අදාළ නියාමන අධිකාරී විමසා ආයෝජන ප්‍රවර්ධන මාත්‍යවරයා විසින් සාධන ලදුව 2023 ජූනි 2 දිනේති අංක 23/37/47 දරන අතිවිශේෂ ගැසපත්වය පල කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳව කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමා,
ගරු කථානායකතුමනි, 2022 වර්ෂය සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
වනජීවි සහ වන සම්පත්
ඇමතුමා, ගරු කථානායකතුමනි, 451 අධිකාරියක් වූ වන රක්ෂණ ආඥාපනතේ 24 ජ ට සහ ඩ වගන්ති සමගිය යුතු 64-2 ඊ වගන්තියේ 23A, 23A යන්න සහ 24-3 වගන්ති සමගිය යුතු 64-1 වගන්තිය, 24-1 වගන්තිය 3A වගන්තිය 3-4-5-6-64 වගන්ති, 3-4 වගන්ති සහ 64 වගන්තිය සහ 58-59 වගන්ති සමග කිව යුතු 64 වගන්ති යටතේ වනජීවි හා වන සම්පත් රක්ෂණ අමාත්‍යවරිය විසින් සාධන ලදුව 2023 අගෝස්තු 21 දිනේති අංක 23/46.02 දරන අතිවිශේෂ කැසට් පත්වය පල කළ ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග වනජීවි හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්යක සභාවේ තියෙන කොමිටුවේ මම යෝජනා කරමි.
ප්‍රවාහන හා මහාමාර්ගය මතුම
කරු කතානායකතුමනි 2022 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව බලශක්ති සහ ප්‍රවාහනයේ පිළිබඳ මානසික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදිය පිටපත් ගරු මන්ත්‍රීතුමන් ලවෙත සපයා ඇත.
කෘෂිකර්මය මතුම
ගරු කතානායකතුමනි 2021 වර්ෂයේ සඳහා ජාතික පසු අස්වනු කල්පනා කරන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතතාවය හා කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව
කතානායකතුමනි 2022 වර්ෂයේ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිරකරු සබසාධන අරමුදලේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 45 එක ආ වගන්තිය සමග කිව යුතු 61 වගන්තිය යටතේ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2023 ජූලි 4 වෙනි දිනේති අංක 23:39 0.06 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශී උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
වෙළඳහා වාණිජ කටයුතු කරන
ගරු කතානායකතුමනි 1995 අංක 35 දරන මිනුම් ඒකක ප්‍රමිති සහ සේවා පනතය 41E වගන්තිය යටතේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත අමාත්‍යවරයා වශයෙන් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2021 අගෝස්තු මාසේ 26 වෙනි දිනදී අංක 222 94 අරලියක් 54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නිවේදනය මම ඉදිරිපත් කරමි. මෙම නිවේදනය වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැනීම ආර්ථික හා භෞතික පැවැත්ම පිළිබඳ කාංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තා ගරු මහින්දානන්ද අරුත්ගමගේ මැතිතුම.
ගරු කතානායකතුමනි ජාතික ආර්ථික හා බෞද්ධ සැලසුම් පිළිබඳ ආංශික කාරක සභාව ජාතික ආර්ථිකය නගා සිටීම සඳහා බදුකරණය විධිමත් කිරීම පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරන ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි, මෙතෙන්දී අපි ස්තුතිවන්ත වෙනවා විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමාලත් මේ සඳහා මේ කෙටි කාලය තුළ විශාල උනන්දුවක් උත්සාහයක් දරුවා මේ කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න. අපේ අවධානය යොමු වුණේ ගරු කතානායකතුමනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි 3ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ තමයි උද්දමනය තනි ඉලක්කයකට ගෙන ඒමත්, ඒ වගේම සංචිත වැඩි කිරීමත්, රාජ්‍ය බදු ආදායම වැඩි කිරීමත්. නමුත් අපි කමිටුවට හැරීට දැක්කේ රාජ්‍ය බදු ආදායම එකතු කිරීම සඳහා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගුව දැනට කරන කාර්ය පිළිබඳ අපට පැහැදීමක් නැහැ. ඒ නිසා මේ 50 සංශෝධනය කරලා නව යෝජනා ගණනාවක් මේ වාර්තාව හරහා අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා කමිටුවේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මේ වාර්තාව ඉදිරිපත් කරන්න ලබා දුන්න සහයෝගයට. බොහොම ස්තුතියි.
සෞඛ්‍ය පිළිබඳ ආංශික අධිකාරක සභාවේ වාර්තාව සභාපති ගරු මයන්ත දිසානායක මැතිතුමනි.
ගරු කතානායකතුමනි, සෞඛ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කරන ලද ආයුර්වේද සංශෝධන පනත් කෙටුම් පත් සම්බන්ධයෙන් වූ කී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙත්සම් පිළිගැන්වීම රෝහිත අබේගුණවදන මැතිතුමා. වෛද්‍ය උපුල් ගලප්පති මැතිතුමා.
ගරු කතානායකතුමනි, අම්බලන්තොට රංගිරි විහාරපාර 24-2 24-3 දරණ ස්ථානයේ පදිංචි ඩී මුනිදාස මෙන්ඩිස් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු එච් නන්දසේන මැතිතුමා.
ගරු කතානායකතුමනි, කැබිදිගොල්ල හඳගල පාර අංක 108 දරණ ස්ථානයේ පදිංචි එච් එම් ඒ හේරත් මහතාගෙන් ලැබුණු පෙත්සමක් ආ තඹුත්තේගම එච් එන් බී බැංකුවේ ඉදිරිපිට යන ලිපිනේ පදිංචි පිලිප් බුධානායක මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
සරත් වීරසේකර මැතිතුමා, ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
ගරු කතානායකතුමනි, බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නෙක් ගැන. දෙදාස් විස්තුනේ උසස් පෙළ පෙනී සිටින සිසුන්ට වෙන අසාධාරණයක් සම්බන්ධයෙන් මේ කතා කරන්නේ. ඔවුන් දෙදාස් විස්තුනේ ඒ ලෙවල් වලට පිළිපන්නන 2020 සාමාන්‍ය පෙළට පෙනී සිටින අය තමයි මෙවර 2023 ඒ ලෙවල් වලට පෙනී සිටින්නේ. නමුත් 2020 ඕ ලෙවල් එක තිබ්බේ 2021 මාර්තු මාසේ. ඒ 2020 මාර්තු මාසේ නිසා උසස් පෙළ ඉගැන්වීම ආරම්භ කළේ 2021 මාර්තු මාසේ පහෙන් පස්සේ. ඒක නිසා අවුරුදු දෙකක් සම්පූර්ණ වෙන්නේ 2024 මාර්තු. ඒක නිසා ඔවුන් කියන්නේ මේ 2024 මාර්තු මාසයේ මේ උසස් පෙළ සාමාන්‍ය විභාගයේ තියන්නේ කියලා. ඒ වගේම තමයි ජාතික අධ්‍යාපන ආයතනය මගින් සම්පාදනය කරන ලද විෂය නිර්දේශය අනුව වසර දෙකහමාරක් තුල තමයි මේ විෂය හදාරන්න ඕනේ. නමුත් ඒක තියෙන්නේ එක වසරයි මාස 10යි. එතනිත් ඒගොල්ලන්ට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි උසස් පෙළ සිසුන්ට වාර විභාග 6ක් තියෙන්න ඕනේ. නමුත් වාර විභාග 4යි තියෙන්නේ. ඒ වගේම තමයි දෙවන සහ තුන්වෙනි වාරේ උගන්වන සිසුන්ට මේක සම්බන්ධයෙන් තියෙන මාස 5ක් පමණ අඩු වෙලා තියෙනවා. උදාහරණයක් ඇරෙයි 2010 ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ ඊළඟ විභාග දිනයට දින 244ක් තිබිලා තියෙනවා. 2023 ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ 2019 විභාග ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ දින 290ක් තිබිලා තියෙනවා. නමුත් මෙවර ප්‍රතිඵල වල තියෙන දින 84යි. ඒක නිසා මේ උසස් පෙළ විභාගය කල් දාන්න කියලා තමයි ඔවුන් ඉල්ලා සිටින්නේ. ඒක ඔවුන්ගේ ඉල්ලීම මත ඔබතුමාගේ අවසරය මත තමයි මම මේ ප්‍රකාශ කළේ.
27-2 යටත් ওই ප්‍රශ්නය මතු කරලා තියෙනවා විපක්ෂ නායකතුමා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. විනාඩියකින් මතු කරනවා නම් මතු කරන්න ඉඩට යන්නේ.
තරුගතනායකතුමනි, මේ රටේ හදිස්සියෙම තෙල් මිල වැඩි වෙලා තියෙනවා, ගෑස් මිල වැඩි වෙලා තියෙනවා. අපේ ඇමතිතුමා මේ පිළිබඳව මේ සභාවට ප්‍රකාශයක් කළ යුතුයි කියලා මා ගියා හිටනවා.
ඇමතිතුමා ප්‍රකාශයක් කරනවාද දැන්?
ගරු කථානායකතුමනි, හදිස්සියේ සංශෝධනයක් නෙවෙයි මේ ඉන්ධන මිල පිළිබඳව. අපි මාසිකව සංශෝධනයක් කිරීම පිළිබඳව මීට වසරක පෙර ඉඳලා තමයි කටයුතු කරන්නේ. ඒ වසරක පෙර ඉඳලා කටයුතු කිරීමේදී පසුගිය නොවැම්බර් මාසෙන් පස්සේ තමයි ඩීසල් වල මිල පළවෙනි වතාවට වැඩි වෙන්නේ. කරු කථානායකතුමනි, සර් නොවැම්බර් මාසෙ ඉඳලා අපි මාස 9ක කාලයක් ඩීසල් මිල එක හා සමානව පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම පසුගිය නොවැම්බර් මාසෙ ඉඳලා පසුගිය සැප්තැම්බර් 15 වෙනකන් රුපියල් 124කින් අඩු කරලා තියෙනවා. ඒ වැඩි වුණේ රුපියල් 35ක මුදලකින් වැඩි වුණා. ඒක ලෝක වෙළඳපොලේ තියෙන මිල ගණන් අනුව සිදු වෙන්නේ. ඒ වගේම ඔබතුමාට කැමති නම් මම දැක ඔබතුමා මතු කරලා තිබුණා මිල සූත්‍රය පිළිබඳව. මේ මිල සූත්‍රය හැමදාම ගරු කථානායකතුමනි මිල සංශෝධනය වුණාට පසු දවසේම අපි ප්‍රසිද්ධ මාධ්‍යර ලබා දුන්නා. ඒ නිසා ඔබතුමාට අවශ්‍ය නම් මම සභාගත කරන්නම් මිල සූත්‍රය, මේ පාර්ලිමේන්තුව සභාගත කරන්නම් මේ සංශෝධනයට අදාළ සිදුවෙච්ච සිදුවීමක්. ගරු කථානායකතුමනි, අපි හැමදාම ගැසට් කරනවා. ඒක ප්‍රසිද්ධ මාධ්‍යර නිකුත් කළා තියෙනවා. අවශ්‍ය නම් සභාගත කරන්නත් පුළුවන්.
බොහොම ස්තුතියි ඇමතිතුමා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නය යුකේ සුමිත් උඩුකුමර මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි අහනවා.
පිළිතුරු ලබා දෙනවා ගරු කථානායකතුමනි. පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදයක් ඇතිවීමට හේතු කිහිපයක් විය. ලංකා විදුලි බල මණ්ඩලයේ සතු බලාගාරයන්හි ස්ථාපිත ධාරිතාව ඉන්ස්ටෝල් කැපැසිටි මෙගවට් 4200ක් පමණ වන අතර එය වියලි කාලගුණ තත්වයකදී පවා අඛණ්ඩව පැය 24 පුරාම දිවයිනේ විදුලිය අවශ්‍යතා සැපීමට ප්‍රමාණවත් විය. නමුත් රුසියානු යුක්‍රේන යුද තත්ත්වය මත ඉන්ධන දැවිතෙල්, ගල්ලංගුරු සහ බොරතෙල්වල මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ රටේ ඇති වී තිබූ විදේශ විනිමය අර්බුදය තුළ අවශ්‍ය ඉන්ධන, ගල්ලංගුරු සහ දැවිතෙල් ආනයනයට ප්‍රමාණවත් මූල්‍ය පහසුකම් නොතිබීම මෙම අර්බුදය සඳහා එක් ප්‍රධාන හේතුවක් විය. එමෙන්ම පිරිපහදුව වසා දැමීමට සිදුවීම හේතුවෙන් නිෂ්පාදනය කරගත හැකි නැප්තා සහ දැවිතෙල් ලබා ගැනීම සීමා වීම, රට තුළ සහ විදුලි බල මණ්ඩලය තුළ ඇති වී තිබූ ආර්ථික සහ මූල්‍ය අර්බුදය සහ විදේශ විනිමය මිලදී ගැනීමට පවා අවශ්‍ය මූල්‍ය ශක්තිය නොතිබීම මීට බලපෑ අනිකුත් හේතුන් විය. විදුලි බල මණ්ඩලයේ දීර්ඝකාලීන විදුලි ජනන සැලසුම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම සහ COVID-19 අර්බුදය තුළ බලාගාර සහ යටිදල පහසුකම් ඉදිකිරීම සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු ප්‍රමාද වීම මෙන්ම දීර්ඝ කාලයක් මුළුල්ලේ අඩුවේ දම් බලාගාර සහ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ඉදිකිරීම කල්ගත වීමද මීට බලපෑ සෙසු හේතුන් විය. තවද විදුලි බල මණ්ඩලයේ විදුලිය අලෙවිය කිරීමේදී අය කරන ගාස්තු ක්‍රමය වසර 9කින් සංශෝධනය නොවීම, නව තාක්ෂණයට අනුගත වීමේ දුර්වලතා මෙන්ම තරඟකාරී වෙළඳපොළ ක්‍රමයක් මත පදනම් විදුලි උත්පාදන වෙළඳපොළක් නිර්මාණය වී නොතිබීම යන කරුණුද ශ්‍රී ලංකාව තුළ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රගමණයට බාධා වී ඇති කරුණු සහ ඇති වූ විදුලි අර්බුදයට හේතු වශයෙන් හඳුනාගත හැකිය. ආ දෙක අඩුවියදම් නව බලාගාර සැලසුම් සහගත ඉදිකිරීම ප්‍රමාද වීම හෝ අත්විටුවීම කාලගුණ විපර්යාසයන් අයක්‍රමයේ වසර 9කින් සංශෝධන නොවීම සහ වියදම් ආවරණය වන ගාස්තු ක්‍රමයක් නොමැති වීම මත පැය 24 පුරා විදුලි බලය උත්පාදනය කිරීමේ අර්බුදයක් ඇතිවිය හැකි බව විදුලි බල මණ්ඩලයේ පාලන අධිකාරිය සහ විදුලි බල මණ්ඩලයේ පාලන පද්ධතිය සිස්ටම් කන්ට්‍රෝල් විසින් අවස්ථා කීප දෙකෙහි පුරෝකථනය කර සහ අනතුරු ඇඟවීම් සිදු කර ඇත. ආ තුන ඔව් අඩු වියදම් විදුලි බලාගාර ජාතික පද්ධතියට එකතු කිරීම තුළින් විදුලි බිල අඩු කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා එක්ව බලශක්ති පිරිමැසුම් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම හා උපකරණ භාවිතයෙන් ප්‍රවර්ධනය කිරීම සහ බලශක්ති කාර්යක්ෂම උපකරණ හඳුන්වා දීම වැනි ක්‍රියාමාර්ග මගින් විදුලි ඉල්ලුම පාලනය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇත. මෙම වසරේදී විදුලි ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කරන ලද මෙගවට් 35ක ධාරිතාවෙන් යුත් බ්‍රෝඩ්ලන් විදුලි බලාගාරය සහ නුදුරු අනාගතයේදී ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත මෙගවට් 122ක ධාරිතාවෙන් යුත් මොරගොල්ල ජල විදුලි බලාගාරය ඊට උදාහරණ සමාන වන උමාවය වෙන්න ඕන මේ කරු කතානායකතුමා උමාවය ජල විදුලි බලාගාරය ඊට උදාහරණ වශයෙන් දැක්විය හැක. මීට අමතරව දකුණු ප්‍රදේශයේ පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස ඉදිකර ඇති කිලෝමීටර් 150ක් පමණ වන පොල්පිටිය සිට හම්බන්තොට දක්වා දිවෙන කිලෝවට් 220ක රැහන් මාර්ගයේ 2023 අගෝස්තු 24 දින ජාතික පද්ධතියට එකතු කරන ලැබීය. තවද මුල් අදියරේදී මෙගවට් 201 සහ පසුව මෙගවට් 350ක ධාරිතාවය දක්වා ඉහළ නැංවිය හැකි අයුරින් ස්ථාපනය කරනු ලබන කෙරවල පිටියේ සොබදනවි චක්‍රීය ස්වභාවික වායු බලාගාරයේ 2024 මාර්තු වන විට ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතය. වියදම් අනුරූපී අයක්‍රමයක් ක්‍රියාත්මක කිරීම මගින් සැපයුම්කරුවන්ට කාලීනව ගෙවීමේ හැකියාව ඇතිකර ගැනීම සහ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් ක්‍රියාත්මක කිරීමට සහ ආයෝජනය ආකර්ෂණය කර ගැනීමට විදුලිය මිලදී ගැනීමේ නව ක්‍රමවේදයක් සහ නව නීති හඳුන්වා දී ඇත. අක්වරල සුළං විභවයන් මත සංවර්ධනය සිදුකිරීම පුනර්ජනීය බලශක්තිය හරිත හයිඩ්‍රජන් බවට පරිවර්තනය සහ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විදුලි රැහන් පද්ධතිය සමග සම්බන්ධ කිරීමද දිගු කාලීන විසඳුම් ලෙස හඳුනාගෙන ඇත. ආ හතර වසර දෙකකට වරක් සමාලෝචනය කිරීමට යටත්ව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරි වසර 20ක කාලය තුළ ජාතික පද්ධතියට එකතු කළ යුතු බලාගාර පිළිබඳ දිගු කාලීන අවම වියදම් බලාගාර ඉදිකිරීමේ සැලැස්ම lease cost long term generation expansion plan සකස් කර ඇත. 2030 වසර වන විට 70%ක් පුනර්ජනීය බලශක්තිය මගින් විදුලි උත්පාදනය කිරීම අනාගතයේදී ගල්වංගුරු බලාගාර ඉදිකිරීම සිදු නොකිරීම සහ 2050 වන විට ශ්‍රී ලංකාවේ කාබන් උදාන සීන රාජ්‍යයක් බවට පත් කිරීම. ගරු කතානායකතුමනි 2050 ඉලක්කය අතිගරු ජනාධිපතිතුමා පසුගිය සති දෙකකට පෙර එක 2040 වන විට ශ්‍රී ලංකාව කාබන් උදාසීන රාජ්‍යයක් බවට පත් කිරිය යුතුයි යෝජනා කරලා තියෙනවා. ඒ ප්‍රතිපත්ති වලට අනුකූලව 2023-42 සඳහා වූ සැලැස්ම සකස් කොට එය මෙම වසරේ සිට ක්‍රියාවට නැංවීමට දැනට කටයුතු සම්පාදනය කොට ඇත. එම සැලසුම් අනුගත වෙමින් 2030 වර්ෂය සඳහා කාලය තුළ අදියර දෙකකින් එනම් 2023 සිට 26 දක්වා 27 සිට 30 දක්වා පිළිවෙලින් මෙගවට් 2534ක් සහ මෙගවට් 3075ක් පුනර්ජනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ විසින් විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාවට නැංව ඇත. එමෙන්ම වහල මත ඉදිකරනු ලබන සූර්ය පැනල භාවිතා කිරීම දිරිගැන්වනු වස් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් උපරිම සහන ලබා දී ඇත. පුනර්ජනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට අපේක්ෂිත 2023 සිට 26 දක්වා සහ 27 සිට 30 දක්වා කාල සීමාව තුළ ස්ථාපිත කිරීම නියමිත විදුලි බලාගාර පිළිබඳ සම්පූර්ණ විස්තරය මේ සමග මම සභාගත කරනවා. අනාගතයේදී තවදුරටත් අඩු වියදම් ස්වභාවික වායු බලාගාර පද්ධතිය එකතු කිරීමට සැලසුම් කොට ඇති අතර දැනට ඩීසල් හෝ දැවිතෙල් මගින් ධාවනය වන බලාගාර කීපයක් ස්වභාවික වායු මගින් ධාවනය කළ හැකි වන පරිදි අවශ්‍ය වෙනස්කම් කිරීමට සැලසුම් කොට ඇත. මෙම වසරේ සකස් කරන ලද 2023-42 කාලීන අවම වියදම් බලාගාර පුළුල් කිරීමේ සැලසුම්ට අනුගතව ලංකා විදුලි මණ්ඩලය විසින් දිගු කාලීන සම්ප්‍රේෂණ පද්ධති සංවර්ධනය කිරීමේ සැලසුමක්ද සකස් කර ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ඉහළ විදුලි ඉල්ලුමක් සහිත නාගරික ප්‍රදේශ දක්වා සම්ප්‍රේෂණය කිරීමට එමගින් පහසුකම් සැලසුණු ඇත. ආ අදාළ නොවේ.
අමාත්‍යතුමනි විශේෂයෙන්ම දැනගන්න කැමති පහුගිය කාලේ සාම්පූර් විදුලි බලාගාරයේ ඉදිකිරීම වෙනුවෙන් සක්‍රීයතා වාර්තා අරගෙන වසර ගණනාවක් පර්යේෂණ කරලා රජයේ මුදල් විශාල ප්‍රමාණයක් වියදම් කරලා ඒ වගේම ඉන්දියාවත් ඒ සඳහා මුදල් ලබා දෙන්න පොරොන්දුවක් තියෙද්දිත් එම විදුලි බලාගාරය නැවැත්වීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියනවාද මේ වෙද්දි කිරිවල්ලා?
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම සාම්පූර් බලාගාරයේ ඉදිකරන්න සැලසුම් සකස් කරන්නේ නොරොච්චෝලේ බලාගාරයේ ඉදිකිරීමත් සමග. එතකොට ඒ බලාගාරයේ ඉදිකිරීම අදාළව එවකට හිටපු ජනාධිපතිව මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 වර්ෂයේ වන විට ගිවිසුම් ගත වෙනවා. 2015 වැඩ කටයුතු ආරම්භ වෙලා නියමිතලා තිබුණේ මේ සඳහා අවශ්‍ය පාරිසරික අධ්‍යන වාර්තා සියල්ලම ලබාගෙන ඒ සඳහා අවශ්‍ය ඔබතුමා කිව්වා වගේ ඒ තාක්ෂණික අවශ්‍යතාවයන් සියල්ලම සම්පූර්ණ කරලා තමයි මේ වැඩපිළිවෙලට අවතීර්ණ වෙලා තිබුණේ. නමුත් අවාසනාවට 2015 වන විට අපි අරගෙන තිබුණේ නැහැ ප්‍රතිපත්තිමය තීරණයක් ගල්ලංගුරු බලාගාර අපේ රටේ තවදුරටත් ඉදි කරන්නේ නැහැ කියන එක. දිගින් දිගටම විදුලි බල මණ්ඩලයේ සහ විදුලි ඉංජිනේරුවන් පෙන්වා දුන්නේ අවම වියදමකින් අපිට විශේෂයෙන්ම අපිට අවශ්‍ය මේ ෆර්ම් පවර් කියන එක ලබා ගැනීම සඳහා මෙවැනි ගල්ලංගුරු බලාගාර එහෙම නැත්නම් තාප බලාගාරයක් දෙකක් අපේ රටට තවත් අවශ්‍ය වෙනවා කියන එක. නමුත් ඒ අවශ්‍යතාවයේ තියෙන අවස්ථාවේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශපාලන නියෝජිතයන් ඒ වගේම ඒ පාරිසරික සංවිධාන ඒ පක්ෂයට අනුබද්ධ පාරිසර සංවිධාන මේ වෙනුවෙන් ගිහිල්ලා විරෝධතාවයක් දැක්වුවා මේ ගල්ලංගුරු බලාගාර ඉදිකිරීම වෙනුවෙන්. ඒ වන විට අධිකරණයේ නඩු කටයුත්තක් පවා පැවරුණා. හැබැයි අධිකරණයෙන් තීන්දුවක් දුන්නේ නැහැ මේ ගල්ලංගුරු බලාගාරේ නවත්තන්න කියලා. නමුත් මම හිතනවා ඒ වෙලාවේ එවකට බලයට පත්වෙච්ච ජනාධිපතිවරයාට උදව් උපකාර කරපු නිසා වෙන්න ඇති. උසාවියට දන්වලා තිබුණා ප්‍රතිපත්තිමය වශයෙන් ගල්ලංගුරු බලාගාර තවදුරටත් ඉදි කරන්න කටයුතු කරන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ ගල්ලංගුරු බලාගාරය අපිට අහිමි වුණා. ගල්ලංගුරු බලාගාරයේ අහිමි වීම නෙමෙයි ගරු මන්ත්‍රීතුමනි ගැටලුනේ, ඒ ගල්ලංගුරු බලාගාරයෙන් මෙගවොට් 500ක් උත්පාදනය කරන්න තමයි සැලසුම් සකස් කරලා තිබුණේ. හැබැයි ඒ මෙගවොට් 500ට වෙනත් සැලසුමක් සකස් කරේ නැහැ ඒ වෙනුවට ඉදි කරන්නේ කුමක්ද කියන එක. ඒ නිසා තමයි අපි හුඟක් වෙලාවට මේ අර්බුද වලට මුහුණ දෙන්නේ. අපි ප්‍රතිපත්ති තීන්දුව ගන්නවා, කාලයක් තිස්සේ වැඩ කරනවා, ඊට පස්සේ ඒක ප්‍රතිපත්තිමය වශයෙන් ඒක හකුල දානකට ඒක වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරේ නැහැ. ඒ නිසා මේ බලාගාරය සඳහා මූල්‍ය සහයෝගය ලබා දෙන්න යෝජනා කළ තිබෙන ඉන්දියාව ඔවුන් එක බංග්ලාදේශ ආයෝජනය කරා. දැන් ඒ ප්‍රදේශයේ සූර්ය බලාගාරයක් ඉදිකිරීමට තමයි අපි කටයුතු කරගෙන යන්නේ. එසා ඒ පාඩුව අපිට පිරිමහන්න බෑ. නමුත් අපි දැන් අලුත් ප්‍රතිපත්ති වලට අනුව පුනර්ජනීය බල ශක්තියෙන් මේ ව්‍යාපෘති ඉදි කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරුතුමා විශාල කාලයක්
ස්තුති. තවත් මගේ දෙවෙනි ප්‍රශ්නය
කරගන්න.
ගරු අමාත්‍යතුමනි, අපි දැක්ක පහුගිය දවස්වල විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරනවා කිරිවල්ලා නොයෙක් ප්‍රකාශ ඉදිරිපත් වෙනවා. ඒ වගේම දැන් ඒ ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන මොන විදිහට ඉස්සරහට යන්නේ කියලා අපි දැනගන්න කැමතියි. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, සමාජයේ මතයක් තියෙනවා විදුලි බල මණ්ඩලයේ 20,000ක් පමණ ඉන්න මේ සේවකයන් විදුලි බල මණ්ඩලයට විශාල බරක්. ඒ අයව නලත්තු කරන්න යන වියදම නිසා තමයි අපේ මේ රටේ ග්‍රාමීය ජනතාවගේ විදුලි බිල දරාගන්න බැරි විදියට ඉහළ යන්නේ කිරිවල්ලා. ඒ නිසා විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් මේ විදුලි බල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් දරන වියදම ප්‍රශ්නයක්ද කියලා දැනගන්න කැමතියි. ඒ වගේම මේ වෙද්දි විදුලි බල මණ්ඩලයේ අපේ ගම්වල ජනතාවට ගුණාත්මක විදුලි බල සේවාවක් ලැබෙනවද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. විදුලි විසන්දිවීම වැඩි, ඒ වගේම නව ඉල්ලුම්කරුවන්ට විදුලිය සැපයුම ලබා දීමේදී විවිධ දුෂ්කරතා ප්‍රමාදයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා අපේ ගම්වල පාරිභෝගික ජනතාවට. ඒ වෙනුවෙන් ඔබගෙන් මොකද්ද සලස්ම කියලා දැනගන්න කැමතියි.
කතානායකතුමනි, ප්‍රශ්න හතරක් අහලා තිබුණා විදුලි සම්බන්ධතා පිළිබඳව. ඔබතුමා කියපු එක නිවැරදි. පසුගිය අවුරුද්දේ ගරු කතානායකතුමනි, මූල්‍ය අර්බුදය නිසා විදුලි බල මණ්ඩලයට 36,000ක් පමණ තිබුණා සැපයුම් ලබා දෙන්න නොහැකිව. ඒකට අවශ්‍ය මීටර්, අවශ්‍ය කේබල් ආනයනය කරන්න සිද්ධ වුණා. සැපයුම් කරුවන්ට ගෙවීම් කරලා තිබුණ නැති හින්දා 36,000ක් තිබුණා ඉල්ලුම් කරලා තිබිච්චව ලබා දෙන්න නොහැකි වෙච්ච. නමුත් අපි මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ වන විට ඒ 36,000න් 20,000කට වැඩි ප්‍රමාණයකට දැන් ඒ සම්බන්ධතා ලබා දීලා තියෙනවා. ඉතුරු කොටස අපි මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගුණාත්මක විදුලිය පිළිබඳව ගැටලුවක් තියෙනවා ගරු කථානායකතුමනි. පහුගිය අවුරුදු 3 එකක් මූල්‍ය අර්බුදය, ඒ වගේම කොවිඩ් අර්බුදය නිසා අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කරන්න නොහැකි වුණා විදුලි බල මණ්ඩලයට. ඒ නිසා සමහර තැන්වල ඒ අවශ්‍යතාවය සපුරන්න බැරි වෙලා තියෙනවා. දැන් ඒ අපි නඩත්තු කටයුතු පව කරගෙන යනවා. හැබැයි බාධාවක් වෙලා තියෙනවා මේ නඩත්තු කටයුතු කිරීමේදී සමහරලාට අපිට සතියන්ත පමණයි පාවිච්චි කරන්න වෙන්නේ. සතියේ දිනවල විසන්ධි කරාම බොහෝ තැන්වල රාජකාරී කටයුතු කිරීමට බාධාවන් වෙන නිසා සතියන්ත පාවිච්චි කළා තමයි මේ නඩත්තු කටයුතු කරන්න සිදුලා තියෙන්නේ. ඒ නිසා ටික කාලයක් යනකොට අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත තවමත් සිදු කරනවා කරු කතානායකතුමනි. දැනට අපි අපේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම පනත අපි ලබා දීලා තියෙනවා නීති කෙටුම්පත් කාර්යාලයට. මීට සති දෙකකට පෙරත් අපි නීතිපතිවරයා සහ කෙටුම්පත් නිලධාරින් එක්ක සාකච්ඡා කරා. මම බලාපොරොත්තු වෙනවා මේ සතිය අවසාන වෙනකොට කෙටුම්පත් නිලධාරින්ගෙන් සහ නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණාට පසුව එළමෙන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ලබන මාසය තුල මේ පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරන්න. එහෙම වෙලා තමයි අපිට 24000ක් පමණ ඉන්න සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳ ගැටලු තියෙනවා. ඔවුන් කොහොමද අපි මේකට යොදවා ගන්නේ? අපිට අවශ්‍ය තැන්වල අඩු කරන්න අවශ්‍ය නම් ඒ අවශ්‍ය පියවර ගැනීමටත් ඉන්න පිරිස පාවිච්චි කිරීමටත් අපිට වෙලා තියෙන ගරු මන්ත්‍රීතුමා 24000ක් ඉන්නවා වගේම ගරු කතානායකතුමනි අපි අවුට්සෝස් කරලත් ගන්නවා සමහර සේවාවන් වලට. ඒ නිසා මේක විශාල බරක්. අපි ඒක තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් මේ වැඩපිළිවෙල දෙකම එකට යන්න වෙනවා. ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල අපේ වේදම කළමනාකරණය කිරීම.
හෙක්ටප් හැම මන්ත්‍රීතුමා ඇබ්සන්ට්
මම අහනවා ගරු කතානායකතුමනි
විදේශ ඇමතිතුමා පිළිතුරු දෙන්න.
ගරු එක විදේශ සේවා නීතිකාරංශයේ පොලිසිය එකේ ස්ථාපනය කරන ලද දිනය සහ ඉවත් කරන ලද දිනය 1995/12/14 දින ඇතුළත ශ්‍රී ලංකා විදේශ සේවා නීතිකාරංශයේ පොලිසිය එකේ ස්ථාපනය කරන ලදී. එම ඒකකයේ 2020/09/15 දිනින් යුක්තව විසුරුවාහරණු ලැබ ඇත. එම ඒකකයේ ඉවත් කිරීමට බලපාන ලද හේතු කවරේද? එවකට ශ්‍රී ලංකාව සතු තුළ පැවති COVID-19 වසංගත තත්ත්වය හේතු කොටගෙන විදේශ රැකියා ක්ෂේත්‍රයේ විශාල පසුබෑමකට ලක් වූ අතර එම නිසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට බලපාන ලද මූල්‍යමය ප්‍රශ්න හේතු කොටගෙන එම ඒකකයේ 2020/09/15 දිනෙන් යුක්තව විසුරුවා හරින බව එවකට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනේත්‍රම් අරුල්නායගම් මහතා පොලිස් මූලස්ථානයේ වෙත ලිපියක් යොමු කර ඇත. ඇමිනුම එක අංක 3 පිළි නොගනී 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ 60 වගන්තිය යටතේ කාර්යාංශ නිලධාරීන් හට අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දී ඇති බලය යටතේ මේ වන විට විශේෂ විමර්ශන ඒකකයේ ක්‍රියාත්මක වන අතර තවදුරටත් විමර්ශන කටයුතු පුළුල් කිරීමේ පදනමින් පළාත් 5ක් ආවරණය වන පරිදි පහත් සඳහන් පළාත් කාර්යාල 5ක විශේෂ විමර්ශන ඒකක මේ වන විට විමධ්‍යගත කර ඇත. එම කාර්යාල 5 වනුයේ මධ්‍යම පළාත් විගමනික මධ්‍යස්ථානය, බයිම පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානය, ඌව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානය, සබරගමුව පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානය සහ දකුණු පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථානය වේ. පොලිස් ඒකකයේ නැවත ස්ථාපනය නොකරයි. නොයසේනම් ඒ මන්ද දැනට විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඉතාමත් කැපවීමෙන් යුතුව සිය රාජකාරී කටයුතු සිදු කරමින් කාර්යාංශයේ බලතල අනුව විදේශ රැකියා සැපයීමේදී සිදුවන අක්‍රමිකතා වැළැක්වීමට ඉතාමත් කැපවීමෙන් කටයුතු කරන බැවින් පොලිස් ඒකකයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගී.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අහන ගමන්ම පුංචි කාරණාවකත් ඉදිරිපත් කරනවා, නැත්නම් ඔබතුමාගේ කාලය ඉල්ලුවොත් මට දෙන්න ඇති නිසා. මොකද අද පාන්දර චැනල් 4 නිවුස් වෙතින් ඉදිරිපත් කරා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්, බරපතල තොරතුරු ටිකක්. ඒ තොරතුරු ටික සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතුම වෙනවා. ආණ්ඩුව පත් වෙලා තියෙනවා නම් මේ රටේ ජනතාවගේ රුධිරය මහ පොළොවට ගලලා විනාශ කරලා ඒ සම්බන්ධව
පරීක්ෂණ.
ඒ නිසා තමයි මම මේක ඇහුවේ, මොකද මේකට අවස්ථාව දෙන්න ඇති නිසා. හරි, පළවෙනි අතුරු ප්‍රශ්නේ මම හිතන්නේ මේ අපේ මනුසනානක්කාර මැතිතුමාටත් වළංගු වෙනවා. ඔය චැනල් 4 වලින් දුන්න නිවුස් එක සම්බන්ධව කතා කිරීම. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාට ආණ්ඩුව ඇතුළේ ඉන්න නිසා විශාල වගකීමක්
ලැබෙනවා. ඔබතුමාගේ ප්‍රශ්නේ අහන්න.
කරු කතානායකතුමනි, මේ තියෙන ප්‍රශ්න තමයි අහන්නේ, නැතුව මේ වෙන ප්‍රශ්න නෙමෙයි.
නෑ, ඔබතුමාට අයිති ප්‍රශ්නේ අහන්න.
විශේෂයෙන්ම ඔබතුමා දන්නවා මේ පොලිසිය විදේශ නියුක්ති කාර්යාංශයෙන් ඉවත් කරා කියන එක නෙමෙයි අපිට තියෙන ගැටලුව. දැනට වර්තමානයේ මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නත් නිසා ජනතාව විදේශගත වෙන්න විශාල වශයෙන් උත්සාහ කරද්දී වැඩිපුරම අහුවෙන්නේ හොර ඒජන්සි කාර්යයන්. ලියාපදිංචි ඒජන්සියක් නෙමෙයි හොර කණ්ඩායම. ඒ නිසා තමයි අද ඩුබායි වලත් ඔමාන් වලත් මේ රටවල විශාල වශයෙන් ජනතාව දවස පුරාම ක්‍රීඩා පිට්ටනිවල එහෙම නැත්නම් එක එක තැන්වල නිදාගෙන කටයුතු කරන්නේ මොකද හේතුව? එයාට ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ලංකාවේ තමයි හෙට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. දැන් මේ සම්බන්ධව රටේ සිද්ධ වෙන නීතිය සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ ගොඩක් දෙනෙක් මේකෙන් පැනලා යනවා මේ ප්‍රශ්නවලින්. මම දන්නවා විදේශීය නියුක්තිකාරයන් සිට සමහර දේවල් අදාළ නැහැ. හැබැයි ඔබතුමාගෙන් අමාත්‍යවරයා හැටියට ඉල්ලීමක් කරන්නේ කොයි ආකාරයෙන්ද මේ ආකාරයේ හැම ප්‍රදේශයකම ඉසිරිලා සිටින මේ හොර ඒජන්සි කරුවන් අල්ලන වැඩසටහන විදේශීය නියුක්තිකාරයන්සිය සහ විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යංශය සම්බන්ධීකරණය කරගෙන මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. මොකද මේක ක්‍රියාත්මක නොකරොත් තවදුරටත් මේ රටේ ආර්ථිකය කඩම් වැටෙනකොට මේ ප්‍රශ්න සියල්ලටම මුහුණ දෙන්න මේ රටේ අහිංසක ජනතාවට. ඒ වගේම මේකට එකතු කරනවා තව ඔබතුමා දන්නවා හොංකොං එකපාර අහලා නැහැ දෙවෙනි පස්සේ තහනවා මේකටම තව ආඳනවා තව පොඩි කැලි දෙකක් නැත්තම් මේ ප්‍රශ්නේ අහන්න දෙන්නේ නැහැ මේ කතානායකතුමා බලන් ඉන්නේ නවත්තන්න කොහෙද කියලා.
දෙවෙනි කොටසම කැපෙනවා.
ඒ නිසා විශේෂයෙන්ම හොංකොං රටේ ඔබතුමා දන්නවා මේ වෙලාවේ රැකියා රාශියක් තියෙනවා. හැබැයි හොංකොං රටේ කොන්සුලේට් ආයතනයක් නැහැ, චීනේ තමයි තියෙන්නේ. ඒ නිසා චීනේ තියෙන නිසා ඒ ඇයට ඒ රැකියා අවස්ථා ටික කරගන්න බෑ. ලොකු කාලයක් ගත වෙනවා රැකියාවකට කෙනෙක් අරගන්න. මේ නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ සම්බන්ධවත් ඔබතුමා මේකට එකතු කරලා පිළිතුරක් ලබා දෙනවනම් හොඳයි කියලා ඉල්ලීමක් කරනවා.
ගරු කතානායකතුමනි, පළවෙනියෙන් මතු කරපු කාරණාව මේ channel 4 නාලිකාවේ කාරණාව මතු කරපු නිසා අපි රජයක් විදියට වගකීමෙන් කටයුතු කරනවා වගේම ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලය මේ සම්බන්ධයෙන් තීන්දු කළා. මේ පිළිබඳව විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිළිබඳව දැනුවත් කිරීම ඉදිරියේදී කරයි. ඊට අමතරව ජාත්‍යන්තර වශයෙන් උත් අවශ්‍ය වෙනවා නම් ඒ සඳහා ඒ පරීක්ෂණ කටයුතු කරන්න රජයක් විදියට ඒ ඉල්ලීම අපි ඊයේ දවසේදී කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා. මොකද ඒක ක්‍රියාත්මක කිරීමට මේ රජයේ කිසිදු ආකාරයකින් පසුබට වෙන්නේ නැහැ. නමුත් මට පුද්ගලිකව ඇමතිවරයෙක් විදියට නෙවෙයි මට පුද්ගලිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ওই පැත්තේ ඉඳනොත් මේ කාරණාව පිළිබඳව මතු කරපු පුද්ගලයෙක් විදියට මේකේ තියෙන කාරණා මේ එන්නේ ප්‍රධාන ප්‍රශ්නේ ජිනීවා මේ මානව හිමිකම් කවුන්සලයේ රැස් වෙන කාලේට මේ වගේ වීඩියෝ channel 4 නාලිකාවෙන් නිරන්තරයෙන්ම එනවා. මේ කාලය බලන්න එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ රැස් වෙන්න තියෙන කාලේ මේ වීඩියෝ එක එනවා. මම කියන්නේ මේ වීඩියෝ එකේ තියෙන කරුණු පිළිබඳව අපි අනිවාර්යෙන්ම අධ්‍යයනය කරන්න ඕනේ. මේ පිළිබඳව මේ කියන වෙලාවේ මෙහෙම සාකච්ඡාවක් තිබිලා තියෙනවාද? ඒ පිළිබඳව අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කියන විදියට සැලසුම තිබුණු විදියටම නම් ওই විදියට නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඡන්දයට පත් කරන්න සුරේෂ් සලේ මේ විදියට ප්‍රකාශයක් කරා කියලා ওই කියන ඔය මෞලවිවරයා කියන ප්‍රකාශයේ මත පදනම් කරගෙන අපිට මෞලවිද මන් දන්නේ කවුද කියලා කෙනෙක් මත කටයුතු කරනවා නම් එහෙනම් කනගාටුයි කියන්න. ඒ සිද්ධියෙන් පස්සේ කාදිනල් උන්නාන්සේ උදේ පාන්දර ගිහිලා ඡන්ද දෙන්න ගෝඨාභය රාජපක්ෂට කියලා කිව්වේ, මූණේ අත ගහගෙන අඬාඬ මේ සම්බන්ධයෙන් මතවාදයක් ගොඩනැගුවේ. එහෙනම් ඒ සියල්ලට මේ ඔය අඬපු අය මේ විදියට වැඩ කරන්න කියපු අය මේ ඉලෙක්ෂන් කැම්පේන් එකේ කොටස්කාරයෝ වෙන්න ඕන. එහෙමනම් මේ පදනමෙන් යනවනම් ඒක මගේ පුද්ගලික මතය. දෙවෙනි කාරණාව අහපු ප්‍රශ්නේ ඔබතුමා ඇහුවා මේ පොලිසියේ ප්‍රශ්නේ මේ පොලිසියේ එකකයක් නොවුනහම රටේ තියෙන ආර්ථික ප්‍රශ්නෙත් එක්ක මේ විදියට බලපෑමක් එනවද, තවදුරටත් අල්ලගන්න වැඩ කටයුතු කරනවද කියලා. ඔව්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ යටතේ අපි අපේ පොලිස් දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යංශය, අමාත්‍යංශ ගණනාවකින් යුත් විශේෂ කාර්යසාධක බලකායක් මේ වෙනුවෙන් සකස් කරලා තියෙනවා. ඒ කාර්යසාධක බලකාය මේ ට්‍රැෆිකින් වළක්වන්න, ඒ වගේම මේ වංචාකරුවන්ව වළක්වන්න විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඊට අමතරව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පනත තවදුරටත් ශක්තිමත් කරලා මේ රට රැකියා සඳහා යවනවා කියලා වචනයක් කියලා හරි සල්ලි එකතු කරලා තියෙනවා නම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. හැබැයි අපි ඒ වගේම විශ්වාස කරනවා මේ නීතිය ක්‍රියාත්මක කිරීමට එහා ගියපු දැනුවත් කිරීමක් අවශ්‍ය වෙනවා. දැනුවත් කිරීමක් මහජන නියෝජිතයන් විදියට තමුන්නාසෙල සියලුම දෙනාගෙන් අපි ඉල්ලනවා. මේ පාර්ලිමේන්තු අවස්ථා ගණනාවකදී අපි කියනවා මේ අහුවෙන්න එපා අහුවෙන්න එපා අහුවෙන්න එපා කියලා. මේ මිනිස්සු හැමදාමත් කවුරු හරි කිව්වත් රට යවනවා කියලා ඒවලට අහුවෙනවා. ඒවලට අහුවෙන්නේ නැතුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි ආයතනයකින් විතරක් විදේශගත වෙන්න කියන පණිවිඩේ ඔබතුමන්ලා රටට ලබා දෙන්න. එතකොට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. බොහොම ස්තුතියි. ඔබතුමා තව එකක් ඇහුවා හොංකොං රාජ්‍යය පිළිබඳව ඔබතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ විදිහට හොංකොං රාජ්‍ය කන්සුලේට් එක පටන් ගන්නවද කියලා. ඒක විදේශ කටයුතු ඇමතුමා මේ ස්ථානයේ ඉන්නවා. එතුමා අනාගතයේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කරાવી ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන අපේ ආර්ථිකමය තත්ත්වය ඒ වගේම ඒ සඳහා වූ පහසුකම් ඒ වගේම සේවකයින්ගේ දැඩි අඩුපාඩුවක් විදේශ කටයුතු අමාත්‍යංශයේ තියෙනවා, විදේශ රැකියා අමාත්‍යංශයේ තියෙනවා. ඒ පිළිබඳව අපිට උත්තර හොයාගනිද්දි ඒ පිළිබඳව අපි තව කන්සුලේට් එකක් පටන් ගන්න පුළුවන් කාරණාව අමාත්‍යංශ විදියට විදේශ කටයුතු අමාත්‍යංශයේ තීරණය කරයි. බොහොම ස්තුතියි.
හේෂා විතානගේ මන්තුමා. ඒක තමයි අර උත්තර දුන්නේ. ඔබතුමාගේ දෙකක් නෑ හතරක් ඇහුවා ප්‍රශ්න. හේෂා විතානගේ ඇබ්සන්ට්. අශෝක අබේසිංහ මැතිතුමා. හරි, ඔබතුමාට කාලය නාස්ති කරන්න ඉඩ දෙන්න බෑ සභාව. දැන් හැමදාම ඔය ප්‍රශ්නේ මතුවෙනවා. ඔබතුමා ප්‍රශ්න හතරක් ඇහුවා බව මම බලාගෙන හිටියා. ඔබතුමා ප්‍රශ්න හතරක් ඇහුවා. ප්‍රශ්නෙට අදාළ නැති ප්‍රශ්නත් ඇහුවා. එද කරුණාකරලා ඉඳගන්න අබේසිංහ මන්ත්‍රීතුමා කතා කරන්න. අබේසිංහ මන්ත්‍රීතුමා ප්‍රවාහන ඇමතුමා උත්තර දෙන්න. ප්‍රවාහන ඇමතුමා මේ ලෝකෙ ඉන්නවද මන් දන්නේ.
කරු කතානායකතුමනි, එතුමා විසින් ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නෙට මම වෙලාව ගත වෙන නිසා පළවෙනි කොටසට උත්තරේ කැලණි දුම්රිය මාර්ගයේ නවීකරණ ව්‍යාපෘති යටතේ මේ දක්වා සිදු කර තිබෙන කාර්යයන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටස විදුලිකරණය සඳහා ද්විත්ව දුම්රිය මාර්ගයන් ලෙස හතගාල් පාසුකම් සහිත නවීන දුම්රිය ස්ථාන හා නව සංඥා පද්ධතිය සමග මාලිකාවත්ත සිට මාලපනල දක්වා කොටස ගුවන්ගත මාර්ගයන් ලෙස සංවර්ධනය කිරීම සඳහා වන ශක්්‍යතා අධ්‍යයනය සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම් ඇස්තමේන්තු හා ලංසු ලේඛන ඉදිරිපත් කර ඇත. තවද මෙම කොටසේ යෝජ්‍ය සංවර්ධන කටයුතු සඳහා පාරිසරික බලපෑම් මැගීම සඳහා EIA රිපෝට් සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇත. එමෙන්ම පාදුක්ක සිට අවිස්සාවෙල්ල දක්වා කොටස විදුලිකරණය කරන ලද තනි මාර්ගයන් ලෙස සංවර්ධනය සඳහා වන මාර්ගස්ථයට අදාළ සැලසුම් සකස් කර ඇත. මෙයින් පළමු අදියර ලෙස මරදාන සිට පාදුක්ක දක්වා කොටස විදුලිකරණය කරන ලද ද්විත්ව දුම්රිය මාර්ගයන් ලෙස නවීන නැවතුම් පොළවල් සමගින් එක්වර වාහන 100ක් නැවැත්වීමේ පහසුකම් සහිත නව සංඥා පද්ධතියක්ද සමග ඉඳිකිරීමටත් කාර්ය බහුල වේලාවන් නිදී මැදිරි 12ක් සහිත දුම්රිය විනාඩි 7කට වරක් ධාවනය සඳහා සැලසුම් සකස් කර තිබුණි. මෙහිදී දුම්රිය හරස් මාර්ග 56කින් හා දුම්රිය මාර්ගයට සමාන්තර මාර්ග 10කින් සමන්විත මරදාන සිට මාකුඹුර දක්වා කොටස ගුවන්ගත මාර්ගයක් ලෙස ඉඳිකිරීමටත් යෝජනා විය. මෙම දුම්රිය හරස් මාර්ග 56න් 22ක් සඳහාම දුම්රිය මහපොළොව මතින් ඉඳිකරන්නේ නම් ගුවන් පාලං ඉදිකළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරියගේ නිර්දේශය වී තිබුණි. ඒ අනුව දුම්රිය මාර්ගයේ ඉදිකිරීමෙන් පසු නගරයේ වාහන තදබදයේ වැළැක්වීම සඳහා මීටර් 3ක් ඉහළින් ඉදිකළ පසු එහි පහළ කොටස ආදායම් උත්පාදනය සඳහා යොදා ගැනීමත් යන කරුණු සලකා බලා මෙම කොටස ගුවන්ගතව ඉදිවිය යුතු බව විදේශීය හා දේශීය විද්‍යුතුම් 50කින් පමණ සමන්විත උපදේශක සමාගම් යෝජනා විය. වියදම් ඇස්තමේන්තු සැස්වීමේදී මෙම කොටස ගුවන්ගතව ඉදිකිරීමට පොළොව මතින් ඉදිකරනවට වඩා ලාභදායක බව සනාථ විය. නමුත් 2020/5/13 දින අමාත්‍ය මණ්ඩලය විසින් ඉදිරිපත් කරන සංදේශය මගින් කමිටුවක් පත් කළා. මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් සභාපති, ආචාර්ය DS ජයවීර සමාජික, ජානක කුරුකුරු සූරිය සමාජික කමිටු හමුවේ දුම්රිය මාර්ගය මරදාන සිට මහදුමුර දක්වා ගුවන්ගත මාර්ගයක් ලෙස ඉදිකිරීමේ යෝජනාව දැඩි ලෙස විවේචනයට ලක් වී මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂක විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් වෙත අමතන ලිපිය මම සභාගත කරනවා. එමනුම එක වශයෙන් මෙහිදී යෝජනාව වූයේ මෙම කොටස පොළොව මතින් ඉදිකරන ලෙසයි. මේ සම්බන්ධයෙන් 2022.07.05 දින රැස්වූ කෝප් කමිටු නිර්දේශ කර ඇත්තේ මෙලෙස විදේශාදේශීය සැදුන්ලත් උපදේශකයන් මගින් කරන ලද සැලසුම ඇගීමට ලක් කිරීමට තරම් කමිටුව සදු සුදුසුකම් සොයා බලන ලෙසයි. කෝප් කමිටුවේ නිර්දේශ ඇමුණුම දෙක වශයෙන් මම ඉදිරිපත් කරනවා. සභාගත කරනවා. තවද මෙම සැලසුම් සකස් කිරීමේ කාර්යයට සමගාමීව සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩ ලබා දීම සඳහා මරදාන සිට පාදුක්ක දක්වා කොටසේ දුම්රිය රක්ෂිත අනවසරයෙන් භාවිත කරන්නන් 1600ක් පමණ ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රකාරව ඔවුන් වෙතින් ප්‍රතිලාභ ලබා දී දුම්රිය රක්ෂිතයෙන් ඉවත් කිරීම සිදු කරගෙන යන අතර මේ වන විට හඳුනාගත් අනවසර නේවාසික ඉඳිකිරීම 670ක් සඳහා නිවාස ලබා දීමෙන්ද වෙනත් ඉඳිකිරීම 38ක් සඳහා වන්දි ලබා දීමෙන්ද දුම්රිය රක්ෂිතය අනවසර භාවිතා කරන්නන් ඉවත් කර ඇත. තවද ඉඳිකිරීම කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන හෙක්ටයාර 9.8ක පුද්ගලික ඉඩම් ප්‍රමාණයක් මරදාන සිට නාවින්න දක්වා කොටසේ හෙක්ටයාර 1.7ක් අත්පත් කර ගැනීම සඳහා ඉඩම් කට්ටි 355ක් හඳුනාගෙන ඉඩම් අත්පත් කර ගැනීමේ පනත අනුව එයින් කට්ටි 347ක් සඳහා දෙවැනි මට්ටමේ ගැසට් නිවේදනය පළ කර ඇති අතර එයින් කට්ටි 287ක් පස්වැනි මට්ටමේ නිවේදනය පළ කර ඇති අතර මේ වන විට ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටවා ඇත. කෙසේ වෙතත් අවසානයේ කැලණිමැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු කිරීමට අවශ්‍ය අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව මගින් වෙන් කර තිබුණද මහා භාණ්ඩාගාරයේ විසින් යවන ලද අංක ER ඇලිරක් AB TR ඇලිරක් ජෙන් වොලියුම් 1 2027 දින ලිපියට අදාළව අරමුදල් අහෝසි වූ අතර නැවත අරමුදල් ප්‍රභවයක් හඳුනාගත නොහැකි වීම නිසා ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවිය. පසුව අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.06.10 දින අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවට අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් යොදා ගැනීමෙන් ඉදිකිරීම කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් අනුමැතිය ලැබී ඇත. නමුත් මේ සියලු සැලසුම් හා ඇස්තමේන්තු 2021.08 දින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දී ව්‍යාපෘතිය වෙත පැවරී තිබූ කාර්යයන් අවසන් කර ඇත. ඉදිකිරීම සම්බන්ධයෙන් ව්‍යාපෘතියේ වෙන කාර්යයක් මෙහිදී පැවරී තිබුණේ නැත. ඊළඟට ඔබතුමා අහනවා මෙම ව්‍යාපෘතියේ මේ වන විට ප්‍රගතිය. 2021.09 දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව මෙතෙක් කිසිදු අරමුදල් සපයන ආයතනයක් ඉදිරිපත් වූ බවක් ව්‍යාපෘතියේ වශයෙන් දැනුම් දීලා නැහැ. රාජ්‍ය පෞද්ගලික හිමිකාරත්වය යටතේ නවීකරණය කළ යුතු බව 2022.30 දින අතුරු අයවැය කතාවේදී ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කළා. ඒ අනුව සංවර්ධන කටයුතු සඳහා පුද්ගලික අංශයේ හවුල්කරුවන් අඳුනා ගැනීමට උත්සාහ කරනවා. නමුත් එවැනි කිසිදු උත්සාහයක් මෙතෙක් සාර්ථක වෙලා නැහැ. කෙසේ වෙතත් මරදාන සිට පාදුක දක්වා කොටසේ ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක්වන හඳුනාගත් බලපෑම් ලාභීන් 1600 නිවසියන් 670ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගත් නිවාසවල නැවත පදිංචි කර ඔවුන් භාවිතා කළ ඉඳිකිරීම ඉවත් කර දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ දිනවල කරමින් පවතිනවා. ඉදිරි බලපෑමෙන් නිවසියම් 574ක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් මිලදී ගැනීම සඳහා කටයුතු කරගෙන යනවා. සමහර නිවාස ඉදිවෙමින් පවතිනවා. තවත් නිවාස 120කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් මාලපල්ල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතිනවා. නුදුරෙදී ඒ වැඩ අවසන් කරන්න උපදෙස් දීලා තිබෙනවා. ඉහත ව්‍යාපෘති අතරමඟ නතර වී තිබේද මම ඒ සියලු විස්තර ටික ඔබතුමාට දැනුම් දුන්නා. අදාළ වෙන වැදගත් මෙතෙක් හෙළිදරව් නොවුන ලියකිවිලි රාශියක් තිබෙනවා. ඒ ලියවිලි සියල්ල මම පොදු ජනයාගේ යහපත පිණිස සභාගත කරනවා. ඕන කෙනෙකුට උපුටා පළ කරන්න පුළුවන්.
කොහොමද සර්? ඔව්. ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනේ, මේ ගරු ඇමතිතුමා කලබලයේ කියවගෙන යනකොට වෙච්ච දෙයක්ද මන් දන්නේ නැහැ. අපට ඇහිච්ච විදිය ඒක එහෙමනම් ඒක නිවැරදි විය යුතුයි කියලා මම මේ කියන්නේ. කෝප් කමිටුව කියන එක වෙනුවට කියුනේ ෆෝක් කමිටුව කියලා. ඒකින්ද ඒක ෆෝක් කමිටුව නෙවෙයි කෝප් කමිටුව බවට වෙනස් කරන්න කියලා ඉල්ලයි.
උගත් මිත්‍රතුමා සඳහන් කළ පරිදි වැරද්දක් වුණා නම් ඒ නිවැරදි ලෙස සඳහන් කරා.
අගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමත් නියෝජනය කරන ගරු අග්‍රාමාත්‍යමත් නියෝජනය කරන දිස්ත්‍රික්කයේ සහ පළාතේ තමයි මේ කැලණිවැලි දුම්රිය මාර්ගය තියෙන්නේ. එතුමා විශාල දීර්ඝ ප්‍රකාශයක් කළා 2018 සැලැස්ම කැලණිවැලි දුම්රිය මාර්ග සංවර්ධන සැලැස්ම ගැන තමයි කිව්වේ. දැන් ඒක අතරමඟ නතර වෙලා තියෙනවා. දැන් ඔබතුමාලා ආණ්ඩුවේ ඉන්නවා 1994 ඉඳන් දැන් අවුරුදු 30කට ආසන්නයි ඇමතිවරු වශයෙන් දිනකට මගින් 20,000ක් ගමන් කරන. දුම්රිය 18යි තාම ක්‍රියාත්මක වෙන්නේ. මේ දුම්රිය 18 ක්‍රියාත්මක වෙන මේ ප්‍රදේශයේ අද මේ වන විට පැයට කිලෝමීටර් 26ක තමයි මේ දුම්රිය ගමන් කරන්නේ. ඔබතුමා කිව්වා දැන් හැම විනාඩියකටම විනාඩි 4කට දුම්රියක් මේක ගෙනියන්න හදනවා කියලා. හැබැයි මේ තත්ත්වය තුළ මේ ස්ථානයේ දැනටත් මේ කිලෝමීටර් 65 තුළ දුම්රිය හරස් මාර්ග 148ක් තියෙනවා. කොළඹ පාදුක්ක ඒ අතර විතරක් තියෙනවා. සමහර දුම්රිය මාර්ගවල එක විනාඩියට වාහන 15-16 යන. මේ තත්ත්වය තුළ ඔබතුමාලා දැන් මේ ADB ලෝන් එක දැන් නතර වෙලානේ තියෙන්නේ. ADB ලෝන් එක නතර වෙලා. දැන් එතකොට දැන් අලුතෙන් මේ පාර්ග අර ගුණරුවන් වාර්තාව අනුව මේක නතර කෙරුවා නම් දැන් සාමාන්‍ය තත්ත්වයට හරිපත් කරන්න රජයේ ප්‍රතිපාදන හෝ වෙනත් ප්‍රතිපාදන වලින් මේක පටන් ගන්න අදහසක් තියෙනවද? දැන් ඔබතුමා කියු විදිහට දැන් මේ නිවාස සංකීර්ණයට ඩොලර් මිලියන් 160 හම්බෙලා තියෙනවා. ඒක වෙන ව්‍යාපෘතියකින්. හැබැයි මේ 2023 වසරේ ඩොලර් මිලියන් 200ක් ලැබෙන්න තිබුණා ආසියානු සංගතර බැංකුවෙන් මේ ව්‍යාපෘතියට. ඒකත් දැන් නතර වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමාලා දැන් ඔබතුමාලා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මේ ජනතාව 20,000ක් දවසට ගමන් කරන මේ දිස්ත්‍රික්කීය මාර්ගය නැවත මේ සාමාන්‍ය අලුත් වැඩියා කරන්න අලුත් වැඩපිළිවෙල මොකද්ද? රාජ්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාර ප්‍රතිපාදන තුලින් හෝ
ගරු කතානායකතුමනි, ගරු අගමැතිතුමත්, මමත් කැලණි මිටියාවතේ මේ දුම්රිය මාර්ගයට තිබෙන උනන්දුව තරම් උනන්දුවක් ඔබතුමාට ඇතිවීම සම්බන්ධයෙන් මම
ඔබතුමා කෙටියෙන් උත්තර දෙන්න. මේ නැත්තම් 10 මාට මේ ප්‍රශ්න අතර කරනවා අපි.
අපි දන්න සියලු උත්සාහයන් දරලා තියෙනවා. වෙනම රුසියාවට, චීනයට, ඉන්දියාවට සියලු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අපි උත්සාහ දරනවා මේ කිලෝමීටර් 60 විදුලි මාර්ගයක් බවට පත් කරගන්න. අග්‍රාමාත්‍යතුමත් මමත් කැබිනට් මණ්ඩල තුනත් ඉන් පිටතත් කටයුතු කරනවා. ඔබතුමාලා දැනගත යුතු සරල පරම සත්‍ය, අපි ගත්ත විදේශ ණයවාරික ගෙවල නැතුව අපිට කිසි කෙනෙක් තම සතයක්වත් අලුතෙන් ණයවාරික දෙන්නේ නැහැ. ඒක කරන්න රජයේ මුදල් නැහැ. මම ඔබතුමාට උගත් මන්ත්‍රීවරයෙක් නිසා කියන්න කැමතියි. 2022 ගරු කතානායකතුමනි, මේ රටේ සමස්ත බදු ආදායම බිලියන 1751යි. ඒකෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න ගියා බිලියන 956ක්. විශ්‍රාම වැටුප් ගෙවන්න ගියා 309ක්. වැටුප් පහ විශ්‍රාම වැටුප් ගෙවන්න බදු ආදායමෙන් 174ක් ගිහිල්ලා තියෙනවා. 1265ක් රාජ්‍ය සේවක වැටුප් පහ විශ්‍රාම වැටුප් වලට 1265යි. සහනාධාර වලට ගිහිල්ලා තියෙනවා 506ක්. එතකොට 1771යි. බදු ආදායම තියෙන්නේ 1751යි. මේ ලංකා ආණ්ඩුව ගන්න මුළු බදු ආදායමෙන් දරන්න පුළුවන් වියදම් දෙකක් විතරයි. වැටුප් පහ විශ්‍රාම වැටුප් සහනාධාර විතරයි.
ඒ
අවුරුද්දට ණය පොලිය
ගෙවන්න තියෙනවා. අනවශ්‍ය විස්තර වලට යන්නේ නැතුව
කොහෙන්ද සල්ලි හොයන්නේ? ප්‍රශ්නේ සල්ලි හැමදාම තේරුම් ගන්න. දැන්වත් තේරුම් ගන්න. හැමදාම රට පාලනය කරලා තියෙන්නේ, පාරවල් හදලා තියෙන්නේ, පාලම් හදලා තියෙන්නේ, හෙලිකොප්ටර් හදලා තියෙන්නේ, වේලි හදලා තියෙන්නේ, සංවර්ධන යෝජනා ක්‍රම කළා තියෙන්නේ. සියල්ල දේශීය විදේශීය වශයෙන් ණය අරන් ගත්ත ණය ගෙවන්න නැතුව ජාත්‍යන්තරව පොල්ලක් තියලා මේක විසඳ ගන්න නැතුව මොකක්වත් කරන්න බෑ කියන එක මේ ගරු සභාවවත් තේරුම් ගන්න. දැන්
ඔබතුමා ප්‍රශ්න උත්තර දෙන්නේ නැහැ. ඒක
රටපාලනය කළේ මේ 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 2020 වෙද්දී අපේ රටේ සමස්ත ණය කෝටි 13 ලක්ෂයයි. දැන් කෝටි 27 ලක්ෂයයි. මේ ටිකට කෝටි 14 ලක්ෂයක් කරන් මේවත් කරන්නේ නැද්ද? මේව මේ විදිහට මේ වන විට දැන් මහරගම දක්වා නිවාස අයින් කරන්න වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා මේ ජනාකීර්ණ ප්‍රදේශවල. දැන් ඔබතුමාලා ඒ අයින් කරන නිවාස නිවැසියන් සඳහා ලබා දෙන්න වැඩපිළිවෙල මොකද සකස් කරලා තියෙන්නේ? දැන් නිවාස කොච්චර අයින් කරලා
තියෙනවද? ප්‍රශ්නයක් නෙවෙයි ඔබතුමා ඇහුවේ.
ඒ සඳහා ඔබතුමා
ගල්ලක් වැඩපිල්ල මොකද්ද මේ ඉවත් කරන නිවාස
වෛද්‍ය කාවින්ද ජයවර්ධන මැතිතුමා ප්‍රශ්නේ ඇබ්සන්
අහනවා ගරු කතානායකතුමා
ප්‍රශ්නේ වරාය මැතිතුමාගෙන් අහන්නේ
ගරු ජයවර්ධන මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තරය අහලා තියෙන්නේ මත්තල වංශිකුටුව පිළිබඳව ඒ පිළිබඳව මම සවිස්තරාත්මක වාර්තාවක් තිබුණත් ඔබතුමාට කාලය ඉදිරිපත් ගැනීම සඳහා මූලික ටික විතරක් කියනනම් කතානායකතුමනි 2017 සිට මේ දක්වා පත්‍ර රාජපක්ෂ ජාත්‍යන්තර වංශිකුටුව විසින් උපයන ලද ආදායම සහ වියදම වෙනුවෙන් වශයෙන් තියෙන ඇමුණුම එක එක සියලුම විස්තර ටික ආදායම සහ වියදම දැනට මං 2017 වර්ෂය ගත්තොත් ඒ 17 දක්වාම තියෙන 23 ගත්තොත් එහෙම මෙතෙක් මේ මාස ගාන සඳහා ආදායම මිලියන 54යි මේ ගගන ආදායම ගගන නෝන ආදායම මිලියන 109යි මුළු ආදායම මිලියන 167.8යි මුළු වියදම බිලියන 1.2යි අමුතු තොක්කු විස්තර ටික තියෙනවා ඊළඟට ඉදිකිරීමෙන් ලබා ඉදිකිරීම හඳා ලබාගෙන ඇති දේශීය හා විදේශීය ණය ප්‍රමාණයන් විදේශීය ණය චීන එක්සිම් බැංකුව මගින් ඇමරිකානු ඩොලර් මිලියන 189ක් නැත්නම් යුවාන් මිලියන 1300ක් ලබාගෙන තියෙනවා 2% වාර්ෂික පොලි අනුපාතයට යටත්ව සහනදායක ණයක අවුරුදු 15කින් ගෙවීම නිම කරන්න දේශීය ණය වශයෙන් ජාතික ඉදිකිරීමේ බැංකුවෙන් රුපියල් බිලියන 4ක ණයකර නිකුත්වක් මගින් ඒ 2% වාර්ෂික පොලියක් මත ලබාගෙන තියෙනවා වර්ෂ 15කදී ගෙවීම සඳහා මේ ණයක් නව ලබාගෙන තියෙක එක ආයතන මන්ද ආයතන දෙක කිව්වා ඉහත ලබා ගන්නා මුදල් ඵලදායීව භාවිතා කර නොමැති බවට විගණන වාර්තාවලින් අනාවරණය පිළිගන්නේද එකී ණය මුදල් ඵලදායීව උදා ගනිමින් වසරකට මිලියන 1ක මගී දාරිතාවක් ඉස්ලෙ හැකි නව ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වසර 4ක් තුල ගොඩනඟලා තියෙනවා. ගුවන් තොටුපළට ආර්ථිකයට වැය බරක් නොවි පවත්වාගෙන සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයන් රාශියක් තියෙනවා. ඒක ඇමුණුම් දෙකේ තියෙනවා. ඒ සඳහා අපි ගෙන ඇති ක්‍රියාමාර්ග ටික කාලය ඉතිරි කිරීම සඳහා මම කියවන්නේ ඒක මම ඔබතුමාට බලලා දෙන්නම්.
තෝමිසුති.
ගරු කතානායකතුමනි ගරු ඇමතුමා දැන් ඔබතුමා කියපු විදිහට පාඩුව මිලියන 150ක්ද පාඩුව මේ ඒකේ පැහැදිලි වුණ නැහැ දැන් අලාභේ අපිට දැන් මේ
පාඩුව බිලියනයක් පමණ වෙනවා අවුරුද්දකට
පාඩුව බිලියනයක් පමණ වෙනවා ගරු කතානායකතුමනි දැන් අපිට මේ මත්තල ගුවන් තොටුපළ ගැන කතා කරනකොට අපි එදා කිව්වා මේක සුදු අලියෙක් කියලා දැන් අද ඒක තහවුරු වෙලා තියෙනවා අපේ රටේ අහිංසක බදු ගෙවන ජනතාව බිලියනයක් පාඩු කරගෙන තියෙනවා ඩොලර් බිලියනයක් නේද රුපියල් බිලියන රුපියල් බිලියනයක් පාඩු කරගෙන තියෙනවා. ඒතර මේ රට අද කඩාවැන් වැටලා තෙල් මිල වැඩි කරා ගෑස් මිල වැඩි කරා මේ විදුලි බිල වැඩි කරා. එතකොට ගරු කතානායකතුමනි මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මේ ධනය මේ විදිහට අවභාවිතා කරපු අයට විරුද්ධව නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක අපි දැනගන්න කැමතියි. ඒ වගේම හරි පළවෙනි එකට උත්තර
ගරු කතානායකතුමනි ඒ එය ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළ හැටියට අපි හැදුවේ. ගුවන් ක්ෂේත්‍රයේදී හැම වෙලාවෙම දෙවැනි ගුවන් තොටුපළක් රටකට අවශ්‍යයි. මේ ගුවන් තොටුපළ තිබුණ නැත්නම් යම් ආපදාවක් වුණොත් එහෙම අපේ කටුනායක ගුවන් තොටුපළේ ගුවන් යානාව නැවත හරවගෙන යන්න ඕනි මඳුරු ආශිය දක්වා. එතකොට විශාල තෙල් ප්‍රමාණයක් ඒ ගුවන් යානා අමතර තෙල් ප්‍රමාණයක් අරගෙන ඉන්න ඕනේ. ඒ නිසා හැම වෙලාවෙම ගුවන් සමාගම් අහනවා දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ළඟ තියෙනවද කියන එක. මෙතෙන් තියන්නේ විනාඩි 15යි. ඒ නිසා ඒ තුලින් විශාල ඇඩ්වාන්ටේජ් එකක්. විශාල වාසියක් සමස්ත ගුවන් සේවය සඳහා ලැබිලා තියෙනවා. අනික් කාරණේ තමයි කතානායකතුමනි දැන් මේ ගුවන් තොටුපළට ඕනෑම හදිසියක දැන් අපි දන්නවා යානා ගණනාවක් කාලබුරක තත්ත්වයන් නිසා විවිධ තත්ත්වයන් නිසා කටුනායක බස්සන්ද බැඳුණු වෙලාවේදී අපි මෙතන බස්සලා තියෙනවා. ඒ නිසා අපිට මේක රුපියල් 7 විතරක් අපිට ලඟු කරන්නට පුළුවන් නෑ පුළුවන් කමක් නෑ. සමස්ත ගුවන් සේවාව පිළිබඳව ඒ තත්ත්වයේ සමාලෝචනය කළා තමයි මේක කරන්න ඕනේ. නමුත් අපි පුළුවන් තරම් දුරට මේ මේ මෙය වෙනත් කර්මාන්ත ගණනාවක් සඳහා ඇමුණුම් 4 තියෙනවා. අපි මේ යොදවා ගැනීම සඳහා කටයුතු කරනවා. දවසකින් දෙකකින් මේක කරන්න බැරි වෙයි. නමුත් ඉදිරි කාලය තුළදී අපිට යම් ආකාරයකට මේ පාඩුව අවම කරගන්න පුළුවන් වෙයි.
ගරු කථානායකතුමනි, එතකොට පැහැදිලි දැන් මේ හදිසි අවස්ථාවක භාවිතා කරන්න අවශ්‍ය කරන ගුවන් තොටුපළක් හැදීම සඳහා මේ රටේ මිනිස්සුන්ගේ රුපියල් බිලියන එක සල්ලි විනාශ කරලා මේ රට මේ වගේ ආර්ථික අර්බුදයකට මේ රට පත් කළා. ගරු කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය තමයි දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය මේක දැන් ප්‍රතිව්‍යුහගත කරනවා කියනවා, එහෙම නැත්නම් විකුණනවා කියනවා, මේකේ වැඩපිළිවෙල සහ විශේෂයෙන්ම දැන් අර ජපානෙන් ලැබුණු ණයත් එක්ක යම්කිසි ඇමතිවරයෙක් පගාවක් ඉල්ලුවා කියලා ඒක මේ අය ඉවත් වුණා. දැන් ඒක නැවත වතාවක් ආරම්භ කරලා තියෙනවද සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය පිළිබඳව ගන්න තීරණය මොකක්ද කියලා දැනගන්න කැමතියි.
මුන්නාංශයේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා බුරු කියන්න එපා. එහෙම දෙයක් වෙලා නැහැ. මේ පිළිබඳව මම ප්‍රකාශ ගණනාවක් කරලා තියෙනවා මීට පෙර. ඒ නිසා තමුන්නාංශයට වුණ උදේ පාන්දර මොනවා හරි මාධ්‍යයට යමක් කතා කරන්න. එහෙම කරන්න යන්න එපා. මේ රටේ මිනිස්සු බෝඩියෝ නෙවෙයි තමුන්නාංශලා ඔය කරන උප්පර වැටි දන්නවා කියන
එක. ඔව්, ශිවඥානම් ශ්‍රීතරන්. ශිවනානම් ශ්‍රීතරන් ඇබ්සෙන්ට්. දයසිරි ජයසේකර මන්තුමා. Yeah, you can ask at the second row.
පවහන කරගත නැති.
සංචාරක ඉඩම් ඇමතුමා උත්තර දෙනවද?
කවු?
සංචාරක සහ ඉඩම් ඇමතිතුමා. වෙළඳ වාණිජ්‍ය ඇමතුමා සමාවෙන්න.
සර් ඔබතුමා.
නෑ, ඔබතුමාගේ නෙමෙයි ප්‍රශ්නේ මෙතින්.
උත්තර දෙනවා
ඉක්මනින් කියන්න.
2017 වර්ෂයේ සිට රජයේ මගින් සහල් සංතිජයක් පවත්වන ගොස් නැත. ආයන්න 2 පැන නොනගී, 3 පැන නොනගී, ආයන්න පැන නොනගී, ආයන්න 2 පැන නොනගී, ආයන්න 3 පැන නොනගී, ආයන්න පැන නොනගී, ආයන්න 2 වාර්ෂික සහල් අවස්ථාව මෙට්‍රික් ටොන් මිලියන 2.6ක් පමණ වෙයි. දීර්ඝ කාලයක් තිස්සේ රටට අවශ්‍ය සහල් අවශ්‍යතාවයන් යම් ප්‍රමාණයක් සම්තිතියක් වශයෙන් රජයේ විසින් පවත්වා ගැනීමට නොහැකි වී ඇත. සහල් නිෂ්පාදනය රටේ අවශ්‍යතාවයට සරිලන බවට වාර්තා වී තිබූ අතර සමහර අවස්ථාවලදී ස්වාභාවික අපදාසා නොලැක්කිව හේතු නිසා රටේ අවශ්‍යතාව සපුරා ගැනීමට අවස්ථා උද්ගත විය. මීට අමතරව පසුගිය කාලයේ රසායනික පොහොර අත්විටීම නිසා දේශීය සහල් නිෂ්පාදනයේ සැලකිලි අඩුවීමක් පෙන්නුම් කර තිබිනි. එම නිසා දේශීය නිෂ්පාදනයෙන් කොටසක් සහල් සංසිතියක් වශයෙන් පවත්වාගෙන යාමට 2017 වසරේ සිට රජයේ නොහැකි විය. රටේ පවතින අවශ්‍යතාවය පරිදි රජයේ සහල් නළනය කිරීමට කටයුතු කර ඇත. මීට අමතරව 2020 ඔක්තෝබර් මාස සිට 2021 ජනවාරි මාස දක්වා ආරක්ෂිත සහල් තොග පවත්වාගෙන යාම සඳහා කාලක ප්‍රාග්ධන අවස්ථාවේ යන මැයින් අංක 20.13.25 313 ඇලීරක් 0.09 දින ඇති ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2020.09.28 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබුණු තීරණය ක්‍රියාවට නංවමින් රුපියල් බිලියන 2.24ක් කාරක ප්‍රාග්ධන මුදලක් මහ භාණ්ඩගෙන් ණය ආවරණ ලිපි මත ලංකා සස් සමාගම වෙත මූල්‍ය පහසුකම් ලබා දෙන ලදී. එසේ මූල්‍ය පහසුකම් ලබා දුන්නද දේශීය වෙළඳපොළේ සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්වර මිලට වඩා ඉහළ මිල ඉදිරිපත් වීම හේතුවෙන් සහල් මිලදී ගැනීම නොහැකිය. ඉන්පසු රටේ පැවති ආර්ථික අර්බුදය තුළ සහල් සංචිතය සඳහා මුදල් පහසුකම් ලබා දී නොමැත. වී අලි මණ්ඩලය මගින් ගොවින්ගෙන් ලබා ගන්නා වී තොග සංචිතයක් වශයෙන් පවත්වා ගැනීම සුසු බවත් සහල් වශයෙන් පවත්වා ගැනීම වලා වී වශයෙන් පවත්වා ගැනීම මගින් දික්කාලය පවත්වාගෙන හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. ඒ වගේම 2024 වර්ෂයට අදාළව ජාතික අයවැය සඳහා සහල් මෙට්‍රික් ටොන් 50,000ක් සහල් සංචිතය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙසට මහා බණ්ඩාගලයේ දැනුම් දී ඇත. ඇය යන අදාළ නොවේ.
ගරු ඇමතුමා, දැන් මේ
පළවෙනි අතුරු ප්‍රශ්නය
සහල් සංචිත සහල් කියන එක
පොඩ්ඩක් වැරදීමක් වී හරි මොද හේතුව ඔබතුමාගෙන් අහන්න වෙන නිසා. එතකොට මේ වී වලින් සංචිතයක්වත් තබා ගත්තා 2014 2021 දක්වා නැත්නම් මේ 22 23 දක්වා මම හිතන්නේ අපේ කුෂිකර්මවත්වත් ඉන්න නිසා මේ ගැන යම් අදහසක් තියෙනවා නම්
ගරු කථානායකතුමනි මේ එතුමා දයාසිරි ජයසේකර මන්තුමා අහන ප්‍රශ්නයට සම්බන්ධව ඇත්තටම වී සංචිතයක් තබා ගැනීම අත්‍යවශ්‍යයි. එතකොට තමයි අපිට සහල් මිල පාලනයක් කරගන්න පුළුවන් වෙන්නේ පෞද්ගලිකාංශයේ වැඩි මිලට විකුණන අවස්ථාවේදී. නමුත් අද වෙනකොට අපිට එහෙම සංචිතයක් නැහැ. අපි වීයලේ මණ්ඩලය මේ වන විට මුදල් ප්‍රමාණයක් යම් වෙන් කරගත්තත් වීයලේ මණ්ඩලයේ අපිට මුදල් අමාත්‍යාංශයෙන් තමයි මිල නියම කරලා තියෙන්නේ. මිලට වී ලබා ගන්න පුළුවන් උනේ තම සුළු ප්‍රමාණයක්. ඒ නිසා අපි ළඟ සංචිතයක් නැහැ. සංචිතයක් අනිවාර්යම තබා ගත යුතුයි කියන මතේ මමත් ඉන්නවා. දැන් ඒ පිළිබඳව අපි සාකච්ඡා කරගෙන.
දෙවෙනි ප්‍රශ්නේ අහන්න.
දැන් ගරු කථානායකතුමා මේකත් එක තියෙන අර්බුදය තමයි එක පැත්තකින් කුෂිකර්ම අමාත්‍යාංශයත් විශ්වාස කරනවා වී සංචිතයක් තියාගන්න. ඇමතුමත් කියනවා සහල් සංචිතයක් තියාගන්න ඕනේ මේ මිල පාලනය කිරීම සම්බන්ධව කියලා. නමුත් දැන් අද වෙලා තියෙන தත්ත්වය තමයි ආණ්ඩුව විදියට ආණ්ඩුව කියනවා අපි වීමලදී ගන්න මුදල් වෙන් කරලා තියෙනවා කියලා දිස්සික්වයි. හැබැයි අද වෙලා තියෙන தත්ත්වය තමයි ඊටාම අඩු මිලට කුණු කොල්ලට දැන් අම්පාරේ පොළොන්නරුවේ මේ ප්‍රදේශවල සම්පූර්ණයෙන් වීමලදී ගැනීම ටික කරලා තිබුණා. රුපියල් 85කට විතර තමයි ඒක ගිහිල්ලා තිබුණේ. 70 වශයෙන් රුපියල් 110ත් 120ත් අතර ප්‍රමාණයකට තමයි මේ වියදම එක ගත්තයින් පස්සේ ගොවියට ලැබෙන්න ඕන ප්‍රමාණය තිබුණේ. නමුත් ඒක ලැබුණ නැහැ. ඒ නිසා මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා එක පැත්තකින්. මොකද හේතුව අද විශාල ප්‍රමාණයක් මම අහන්න කැමතියි අපේ වෙළඳැමැතුමාගෙනුත් කොච්චර විතර ප්‍රමාණයක් මෙට්‍රික් ටොන් කොච්චර ප්‍රමාණයක් ගෙනලා තියෙනවද පිටරටින්. මොකද හේතුව මේකත් එක විශාල අර්බුදයක් පැන්නගිලා තියෙනවා ගොවීන්ට තවදුරටත් වගාව කරන්න බැරි තැනකට තල්ලුලා තියෙනවා. මොකද ඔවුන්ට සාධාරණ නොලැබීම නිසා. මම මේක අහන්න එපැයි මේ කතානායකතුමා
අහන්නේ. ඉක්මන් කරලා
අහගෙන තමයි මේ
යන්නේ.
මම වැල්ලටරන් නෙමෙයි මේ කියපු එක කාරණයක ඔබතුමා කියන්න මට වැරද්දක් තියෙනවද
කියන්නේ. ඔබතුමායි කෙලින් ප්‍රශ්න දෙකක්
අහන්නේ. ඒක තමයි මම කිව්වේ. ඒක තමයි මම අහන්නේ. එතකොට මට කියන්න කරුණා කළා මේ සහල් වල මිල මේ වගේ තත්ත්වයකට පත් වෙන්න කුෂිකර්මත්වවත් ඉන්න නිසා හේතුව ඒකට වැඩපිළිවෙලක් ඔබතුමාලා ගාව තියනවාද ආණ්ඩුව විදියට අපේ වෙළඳැමැතුමාගෙන් තහන්න කැමති මෙට්‍රික් ටොන් කොච්චර ප්‍රමාණයක් ගිය අවුරුද්ද සහ මේ අවුරුද්ද ගෙනල්ලා තිබෙනවද මේ වගාවන් එක්ක?
ඔව්, ගිය අවුරුද්දේ ගරු මන්ත්‍රීතුමනි අපි කවුරුත් දන්නවා අපි ගෙනිච්ච පොහොර ප්‍රතිපත්තිය නිසා මේ රටේ සම්පූර්ණ දේශීය කෘෂිකර්මය කඩාවැටීමට ලක් වුණා. විශේෂයෙන්ම ගොවි ගොවිතැන. ඒ නිසා අපි 2022 අවුරුද්ද සඳහා මෙට්‍රික් ටොන් 107,000 ආසන්න ප්‍රමාණයක් අපි මේ රටට ආනනය කළා. හැබැයි අපි ගිය මහකන්න ඉතාම සාර්ථක මහකන්නයක් අපි ලැබුවට පස්සේ අපි සම්පූර්ණයෙන්ම මේ අවුරුද්ද අද මේ මාස 8 වෙනකන් එකම වීයටයක්වත් ආනනය කිරීම කරේ නැහැ. අපිට මහකන්නෙන් අවශ්‍ය කරන වී ප්‍රමාණය අපිට ලැබුණා. නමුත් මේ යලකන්නේ අපි අස්වැන්න බලාපොරොත්තු වුණත් සමහර අවස්ථාවල සමහර ප්‍රදේශවල අස්වැන්නේ අඩු වීමක් තිබ්බ නියගේ නිසා සහ වෙනත් හේතු කාරණා නිසා. හැබැයි අපි මේ මොනා කරත් අපි දැනට
පෞරීති ප්‍රශ්නයක් නම් මතු කරන්න.
කථානායකතුමනි මීට පෙර පෞගිය සභාවාරයකදී මම මතු කරපු ප්‍රශ්නයකට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සීබලපිටිය මැතිතුමා මේ සභාවේදී කිව්වා සංචාරකයන්ට උමනා කරන සමහර හාල් වර්ගය ඇරෙන්න වෙනම කිසිම හාල් වර්ගයක් ලංකාවට ගෙන්නුවේ නැහැ කියලා. ඒ කියන්නේ අපේ පරිභෝජනයට. දැන් ඔබතුමා දීපු උත්තරේ කියන්නේ ඒක නෙවෙයි. ඔබතුමා පිළිගන්නවා මේ රටේ මිනිසුන්ගේ පරිභෝජනයට ඒ 108,000 මෙට්‍රික් ටොන් ගෙනාවා කියලා. අර මාත් ඇහුවේ රංජිත් සීබලපිටිය මැතිතුමාගේ ඇහුවේ ගිය අවුරුද්දේ සිට මේ දක්වා කියලා. එතුමා කිව්වේ කෙලින්ම සංචාරකයන්ට විතරයි වෙන මෙහෙ පරිභෝජනයට ගෙනාවේ නැහැ කියලා.
මිසුතිය මැතිතුමා.
ඔබතුමා උත්තරේ හරියට අහගෙන හිටියේ නැහැ. අපි රංජිත් සීබලපිටිය මැතිතුමා කිව්වේ සහල් ආනනය කිරීම නැවැත්වපු දා ඉඳලා අද වෙනකන් පහුගිය මාස 8 තුල කිසිම හාල් ටැක්වත් ආනනය කළ නැහැ. විශේෂයෙන්ම බාස්මති වගේ දේවල් ඔබතුමාට ඕනනම් ආයේ හැන්සාඩ් වර්තාව අරගෙන බලලා ආයේ කිව්වොත් අපි උත්තර දෙන්නම්.
එතකොට හැබැයි අපි 2021 22 අවුරුද්ද සඳහා තමයි 755,000 ආසන්න මෙට්‍රික් ටන් ප්‍රමාණයක් ආනයනය කරලා ඒ අවශ්‍යතාවයේ රටේ ජනතාවට ලබා දුන්නේ. හැබැයි මෙතුමා කියන එකේ අපි මේ යලකන්නේත් එක්ක අපි නැවත එතුමා කියපුව විශාල වශයෙන් හාල් මිල වැඩිවීමක් තියෙනවා. ඒ වගේම එතුමා කියපු විදිහට මේ හාල් මිල වැඩිවීමට ගොවියට ලබා දුන්න වී වලට ඒ සාධාරණ වුණාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මේක හැමදාම වෙනවා වගේ අඩු මිලට වී අරන් වැඩි මිලට හාල් විකුණන තත්ත්වයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. මොකද රුපියල් 40කින් 50කින් හාල් මිල වැඩි වෙලා තියෙනවා පහුගිය සති දෙකක තුනක තත්ත්වය තුළ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපිට මේ සාල්සඳා පාලන මිලක් තියෙනවා. පාලන මිලෙන් එහා ගියොත් අපිට ඒක නවත්තන්න වෙනවා. එහෙම නැත්නම් යම් ප්‍රමාණයක අඩුවීමක් කොහොම නැත්නම් යම් සම්තිතයක් ඕන වුණොත් මේ සම්තිතේ මේ වෙළඳ පොලෙන් ගන්න බෑ. මොකද හේතුව ඒතකොට තවත් හාල් අඩු පාඩුවක් වෙනවා මේ වෙළඳ පොලේ. ඒ වුණොත් ආනයනය කළා යම් සම්තිතයක් ලබා ගන්න වැඩපිළිවෙලක් අපි සාකච්ඡා කළා.
බොහොම ස්තුතියි මෙතුමා. කරුණාකර ඉක්මන් කරන්න.
මට මයික් එක දෙන්න. හරි. ගරු මෙතුමා දැන් ඔබතුමා කියනවා මේ හාල් ප්‍රමාණයක් තියෙනවායි කියලා. මං ඊයේ මගේ මම ගියා පුද්ගලිකව ගන්න ෆුඩ් සිටියකට කීරි සම්බටික. අද කීරි සම්බන් නැහැ කොළඹ නගරේ. කිසිම තැනක මං ගිහිල්ලා 3-4 තැනක් බැලුවා කීරි සම්බටිකක් හොයාගන්න බැ. මං අහන්නේ මොකද්ද මේ මේකට හේතුව කියලා ඔබතුමා කරුණාකරලා කියන්න පුළුවන්. වෙළඳැමතුමා විදිය.
කීරි සම්බ සඳහා පාලන මිලක් තියෙනවා 260ක. එතකොට දැන් අද වෙද්දි කිරිසම්බ රුපියල් 285ක් වුණාම පාරිභෝගික අධිකාරිය විසින් මේ අය වටලන කටයුතු කරලා තියෙනවා. ඒක තමයි තියෙන. හැබැයි මේ අය ළඟ අවශ්‍ය තොග ප්‍රමාණවල විශාල වශයෙන් මහ පරිමාණයේ මෝල් හිමි ළඟ තියෙනවා. හැබැයි මේවල මිල තියෙන්නේ ඇත්තරම 260ට අඩුවෙන් දෙන්න පුළුවන්. අපි කවුරුත් දන්නවා මේ වෙලාවේ හැම වෙලාවකම මහ පරිමාණයේ මෝල් හිමියෝ මේ සඳහා අවශ්‍ය කරන කටයුතු කරලා පාරිභෝගිකයව ගේ වැඩි මුදලක් ගන්න සමහර අවස්ථාවල කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අර කිව්වා වගේ මේවා හාල් මේ වීගොවියට ගියා නම් අපිට දුකක් නැහැ. ඒක ආයේ පාරිභෝගිකයා දරා ගන්නටරි කැමැතියි. නමුත් මේක යන්නේ පාරිභෝගිකයාටත් වී නිෂ්පාදකයාට නෙමෙයි. ඒ නිසා මේ සම්බන්ධව ඉදිරි සතිය ඇතුළත අපි ක්‍රියාමාර්ග ගන්නවා.
බොහොම ස්තුතියි මෙතුමා. 8 වෙනි ප්‍රශ්නය ඉරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමාත් ඉක්මනින් අහන්න. ඇබ්සන්ට්. 9 ප්‍රශ්නේ උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා ඇබ්සන්ට්. 10 ප්‍රශ්නේ සහන් ප්‍රදීප් පිටාන මැතිතුමා
ආනන්ස් කතානායකතුමා.
නාගරික සංවර්ධන මැතිතුමා ඉක්මනට උත්තර දෙන්න. නාගරික සංවර්ධන මැතිතුමා
ඔව්. කරු උත්තරේ දෙනවා කරු කතානායකතුමනේ. ආයන්න එක ජාතික නිවාස සංගණන අධිකාරියේ අනුමත ආයතන හා නොමැති අතර දිවයින පුරා ස්ථාපිත කරන ලද දිස්ත්‍රික් කාර්යාල හා නගර කාර්යාල සදා 2015, 2016, 2017, 2018, 2019 යන වර්ෂයන්හි බඳවා ගැනීම සේවය වාර්තා කරන ලද කාර්ය මණ්ඩලය තනතුරු අනුව වෙන්වෙන් වශයෙන් ඇමනුම අංක එකමගින් ඉදිරිපත් කරනවා. මන්ත්‍රීතුමා එක ප්‍රමාණයක් තියෙනවා, ඔබතුමාට එක සභාගත කරන්න. ඒ වගේම කරු කතානායකතුමා සභාගත කරනවා. ආයන් දෙක ජාතික නිවාස සංගණන අධිකාරිය වෙත 2015 සහ 2019 කාලවකවාන තුලදී බඳවා ගන්නා ලද ස්ථීර කාර්ය මණ්ඩලය මෙම අධිකාරියට අනුමත බඳවා ගැනීම පරිපාටිය පවතින සුදුසුකම් 1979 90 අංග 17 දන්න පනත විධිවිධාන 90 බලධාරියා වන අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය මත බඳවාගෙන ඇත. එසේම මෙම අධිකාරිය කොන්දරත් හා දෛනික කාර්ය මණ්ඩලය සඳහා බඳවා ගැනීම පරිපාටි කළමනාකාර සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර නොමැති අතර කොන්දරත් හා දෛනික පදනම බඳවාගත් සේවකයන් 1979 අංක 17 දරන පනතේ විධිවිධාන 90 පත්වීම් බලධාරියා වන අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය මත බඳවා ගැනීමට කටයුතු කර ඇත. තුන්වෙනි එක අදාළ නොවේ ගරු මන්ත්‍රීතුමා. 4 එක 2015-19 කාලේ වකවාන තුලදී බඳවා ගන්නා ලද කාර්ය මණ්ඩලය ජාතික නිවාස සංගණන අධිකාරිය ප්‍රධාන කාර්යාලය හා දිවයින තුල පවතින දිස්ත්‍රික් කාර්යාල 25 හා නගර කාර්යාල දෙකේ සේවා අවශ්‍යතා මත එම දිස්ත්‍රික් ආවරණය වන පරිදි පත්වීම් බලධාරියාගේ අනුමැතිය පරිදි බඳවාගෙන අනුමත කර ඇත. මෙම කාලය තුලදී බඳවා ගන්නා ලද සේවකයන් කොන්දරාක් පදන මත බඳවාගත් අතර ඔවුන්ගේ කාර්යක්ෂමතාවය හා පරදායිතය සහ සම්බන්ධයෙන් විශ්ලේෂණයක සිදු කරන නොතිබුණොත් එසේ වැටුම් වර්ධනය ලබා ගැනීමෙන් හෝ වෙනත් කාර්යක්ෂමතා ඇගැයීමකින් ඇගැයීමක් නොකරන ලදී. ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක ලෙස ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බව කාරණිකව දැනුම් දෙමි. පස්වෙනියක තවද ඉහත කී කාල පරිච්ඡේදය තුලදී මෙම අධිකාරිය ස්ථීර සේවය වදවා ගන්නා ලද සේවකයන් 43ක් මේ වන විටත් සේවයේ නියුතු වන සිටින අතර ඔවුන්ගෙන් පෞද්ගලික ලිපි ගොනු පරීක්ෂා කිරීමේදී ක්‍රියාකාරීත්වය දැනින්දීම විශේෂ ආයතන දැක්ම පරිදි නායකත්වය හා වෙනස් තත්ත්වයන් අනුව සකස් වීම හා හැකියාවන් යන නිර්ණායකයන් පදනම් කරගෙන ඔවුන් අනුයුක්ත කර සිටින සේවා ස්ථානවල අංශ ප්‍රධානීන් විසින් කාර්යාලය වාර්ෂික ඇගයීම් කර ඇත. අතර කාර්යාලයේ සතුරුදායක තත්ත්වයක් පැවති හේයින් වැටුප් වර්ධනය කිරීමට කර දීමට කටයුතු කර ඇති බව නිරීක්ෂණය වේ. ආයන්න අදාළ නො
ගරු කතානායකතුමනි, අතුරු ප්‍රශ්න එක, මෙම බදවා ගැනීම වැඩි වශයෙන් සිදු වී ඇත්තේ කුමන දිස්ත්‍රික්කයෙන් කීයකද කියන එක පළවෙනි ප්‍රශ්නයට අහනවා.
කොහොමදතුමා උත්තර දෙන්න?
ගරු මහන්තිතුමනි, කතානායකතුමනි, මේ එවකට විශේෂ භාර ඇමතිවරයා විදියට කටයුතු කරේ වත්මන් විපක්ෂ නායකතුමා, මේකේ සජි ප්‍රේමදාස මහත්තුමා නියෝජනය කළ දිස්ත්‍රික්කයෙන් තමයි බදවා ගැනීම සිදු කරලා තියෙන්නේ. එය ඒ අදාළ වශයෙන් 2100ක් පමණ ප්‍රමාණය බදවගෙන තියෙනවා ඒ කාලය තුලදී. ඒ දිස්ත්‍රික්කයෙන් විතර 2100ක් බදවගෙන තියෙනවා 2015 2019 කාලය තුලදී. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පමණ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ.
ඊළඟට දෙවෙනි ප්‍රශ්නය, කොන්ත්‍රාත් පදනම යටතේ මෙම සේවකයන් බඳවා ගැනීම නීති විරෝධීද? ඒ වගේම මේ නීති විරෝධී බඳවා ගැනීම සම්බන්ධව ආයතන ගෙන ඇති පියවර මොනවාද?
ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන් මෙම කොන්ත්‍රාත් සේවය බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. මොකද ජාතික නිවාස සංගත අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා ගිහිලා තමයි මේ බඳවා ගැනීම කළා තියෙන්නේ. ඉතින් මේ සංඛ්‍යාව ඉක්මවා ගොස් තියෙනවා. ඒ වගේම අවිච්ඡේද බඳවා ගැනීම සඳහා වාර්ෂිකව නිවාස සංගත අධිකාරිය රුපියල් මිලියන 1537ක අධික පියවරක් මේ වෙනුවෙන් වියදම් කළා තියෙනවා. ඉතින් මේ වෙනුවෙන් නිවාස සංගත අධිකාරියට දරන්න සිදු වුණා. මේ ඇතම් අයට නිවාස සංගත අධිකාරියෙන් දිස්ත්‍රික් කාර්යාලවලට කටයුතු කරා දිස්ත්‍රික් කාර්යාලවලට යොමු කරත් ඒ දිස්ත්‍රික් කාර්යාලවල සමහර අයට ඉඳගන්න මේසෙ පුටුවක් තිබ්බේ නැහැ කතානායකතුමනි. ඉතින් මේ සමහර අය මේකේ තියෙන අපේ වාර්තාවල අනුව දිස්ත්‍රික්ක වශයෙන් අපි ගන්න ගත්තාම මේ අය සමහර හම්බන්තොට දිස්ත්‍රික්කේ තියෙන වැඩි ප්‍රමාණයක් සේවයට ඉදලා තියෙන්නේ. මේ අය සේවාව කාර්යාලයට වාර්තා කළා අපේ එබකට හිටපු අමාත්‍යතුමා අද වත්මන් විපක්ෂ නායකතුමාගේ කාර්යාලය තමයි සේවය කළා තියෙන එක තමයි වාර්තා වෙන්නේ.
හරි, බොහොම ස්තුතියි.
දෙවෙනි වටය
තුන්වෙනි ප්‍රශ්නය හේෂා විතානගේ මැතිතුමාගේ ප්‍රශ්නය අහන්න කවුරුහරි
අත් දෙකක් අල්ල ඉල්ලා සිටිනවා.
6 වෙනි ප්‍රශ්නය සිවඥානම් ශ්‍රීතරන් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය
අත් දෙකක් අල්ල ඉල්ලා සිටිනවා.
8 වෙනි ප්‍රශ්නය හිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය
හිරෝෂන් පෙරේරා මන්ත්‍රීතුමාගේ මේ ප්‍රශ්නය තහනම්
වාගත කරනවා.
10 වෙනි ප්‍රශ්නය
සභාගත කරන කතාව
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 ප්‍රශ්නය කර සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කතානායකතුමනි, වාසුදේව මැතිතුමා අහපු ප්‍රශ්නෙට මම සභාගත කරනවා මිල සූත්‍රය මේ පාර්ලිමේන්තුවේ දැනගැනීම පිණිස.
බොහොම ස්තුතියි. 27/2 ප්‍රශ්නය